ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ 7 වෙනි දවසටත් ධර්ම දේශනා වාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා සියලු දෙනාම සූදානම් වෙලා ධර්ම කරුණේ යුක්තව සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ සම්මා ජීවං පහං භික්ඛවේ ද්වයං වදාමි අත්ථි භික්ඛවේ සම්මා ආජීවෝ සාසවා පුඤ්ඤභාග්‍යා උපදිවේ පක්ඛා අත්ථි භික්ඛවේ සම්මා ආජීවෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවට ප්‍රධාන වශයෙන්ම ධර්ම මාතුකා ලබා ගත්තේ සර්වජන වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මහා චත්තාරීචක සූත්‍රයේ ඒ සූත්‍රයේ තේමාව වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැත්නම් හතරවෙනි චතුරාර්ය සත්‍ය, එහෙම හතරවෙනි ආර්ය සත්‍ය, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව, නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය. ඉතින් ඒ අතර තියෙන මේ එකින් එකට එකින් එකට තුඩු දෙන අන්තර් සම්බන්ධතා මේ චත්තාරීචක සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්ලා දෙනවා. මට්ටම් කීපයකින් නිකන් හරියට සාසනයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පෙන්වන්න වාගේ නැත්නම් කෙලෙස් විචික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් පෙන්වන්න වාගේ ඒක එක කෙලෙස් මට්ටම් වලට අදාළ ශික්ෂණ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන එක එක මාර්ගාංග ක්‍රමයෙන් තනි වැඩි වෙන හැටි ගොනුව එන හැටි එක පෙන්ලා තියෙනවා. ඒකදී මේ හරි මැද හරියක් වගේ යනකොට තමයි ඔය ආජීවයේ සම්බන්ධ නැත්තම් සම්මා ආජීව කියන මාර්ගාංගයේ ඉදිරිපත් වෙන්නේ. ඊට කලින් තමයි සම්මා වාචා සම්මා කම්මන්ත කියලා කායික දුස්චරිත සහ වචී දුස්චරිත නැත්තම් කාය සුචරිත හා වචී සුචරිත සම්බන්ධ මාතෘකා කතා කරන්නේ. ඉතේ කාය සුචරිත වචී සුචරිත කියන එක ලෝකයා සීලේ වශයෙන් හඳුන්වනවා. ඒක සමහර විටක ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියනවා. නැත්නම් ශික්ෂාපද සීලය කියලා කියනවා. ඉතින් මේ සීලේ පිළිබඳ විස්තර කතා කරනකොට හැම වෙලාවෙම වගේ සරුවචන් වහන්සේ ඒ ප්‍රාතිමොක්ෂ සංවර සීලය විතරක් නෙවෙයි සතර සංවර සීලයක් ගැන සංවර සීල හතරක් ගැන කතා කරනවා. ඒ ශික්ෂාපද සීලය නැත්තම් ප්‍රාථම උත්කෘෂ්ඨ වශයෙන් කියන ප්‍රාථමික සංවර සීලයට මේ ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය සම්නිසිත සීලය කියලා තව අනුවර්තනෙ වෙච්ච පටි හැසිරෙන සිල් තුනක් අවශ්‍ය කරනවා. ඒව ආවට පස්සේ තමයි ඔය ශික්ෂාපද සීලය හොඳට තෙද ගැන්වෙන්නේ. ඒ වගේම ඉදිරි ගමනකට යන්නේ. ඉතින් මේ වගේ සීලේ උත්කෘෂ්ඨ මට්ටමකට නැත්නම් අදි සීලයකට පත් වෙච්ච සංඝයාට මේ සතර සංවර සීලෙම අවශ්‍යයි. අර ආජීව පාරිශුද්ධ සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ, ප්‍රතිසන්නිසිත සීලේ කියලා කියන තමන්ගේ දිවි පැවැත්ම, ජීවක වෘතිය, ඒ වගේම ඉන්ද්‍රිය සංවරය කියලා කියන පිරිසක් ඉදිරිපිට සිල්වන්තයි කියලා පේන පෙනුම විතරක් නෙවෙයි ඒ සඳහා අනුයාතව පවතිනා වූ ඇහැ කන දිව නාසය ආදී ඉන්ද්‍රිය ධර්ම ඉක්මව ගැනීම සංයම කර ගැනීම. ඒ වගේම තමන් ජීවිතයේදී වැඩ කරන්නා වූ සම්බන්ධ වෙන්නා වූ ප්‍රත්‍ය සම්බන්ධව ක්‍රියා කරන ආකාර ප්‍රත්‍ය සම්නිෂ්ඨිත සීලය කියලා කියනවා. අනේ එව්වා මේ ප්‍රධාන ශික්ෂාපද සීලයට ආධාරෝපකාරයි. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ප්‍රධාන ශික්ෂාපද සීල ප්‍රාත්මික සංවර සීලය අරසකිරීමට වටේ ඉන්නා වූ අනිකුත් සීල් ගැන නොතකා හිටියොත් නොබෝ කලකින්ම අර ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන එකත් කැඩිලා බිඳලා යනවා, අරසාවක් නැති වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් අර ප්‍රධාන ශිල්පද විතරක් නෙවෙයි ඒකට අනුයාතව පැවතිය යුතු ඉතිකු ශිල්පද ක්‍රමක්‍රමී ඒව මාර්ගෙන් අනුග්‍රහ කරනවා ප්‍රධාන ශිල්පද වලට. ඉතින් අපි ආජීව පාරිශුද්ධ ශූලය කියන එකට සම්බන්ධ කෙරුවොත් මේ සම්මා ආජීවය කියන එක ඒ සම්මා ආජීවයක් නැතුව අර සම්මා වාචා සම්මා කම්මන්ත කියන ශික්ෂාපද ශීල වලට පවතින අමාරුයි. නමුත් ආරම්භයේදී වැඩි පටන් ගන්නකොටම තමගේ ජීවිකාවෘතිය අවතුම් පැවතුම් වගේ දේවල් තද බල තීරණාත්මක විනිශ්චයක් කරන්න ඉඩ තියෙනවා. තම මොන ජීවන රටාව කරත් ශික්ෂාපද වලින් පටන් ගන්න පුළුවන්. පටන් අරගෙන මේ පටන් ගත්ත ශික්ෂාව නැත්නම් සීල ශික්ෂාව කරගෙන සමාධියක් අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඉතුරු අර ආජීවය ඉන්දිය සංවරය ප්‍රතිසන්නිසිත වගේ දේවල් වගේ බලා ගන්න වෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් යම් කෙනෙක් බණ භාවනාවකට බැහැලා සීලෙන් අතර වෙන්නේ නැතුව බණ භාවනාවට බැහැලා ඒකේ යම් යම් දියුණු ලක්ෂණ ඒවා යම් යම් ප්‍රගමණයක් ඉස්සරහට යන ගතියක් එනකොට තමයි ඇත්තටම ඒ කෙනාට අර මූලික ශික්ෂාපද සීල වලට අමතරව තමන් පරිභෝග කරන වස්තුන් පිළිබඳව ඇවතුම් පැවතුම් ජීවිකාවෘතිය පිළිබඳව ඇවතුම් පැවතුම් සහ ඉන්ද්‍රිය ඇකන දිවනාසී සංවර කර ගැනීම කරන්න පුළුවන් වෙන්නේ. ඒවා මේ කිනකට ප්‍රත්‍යুৎපන්න වෙන ධර්ම. මේ භාවනා කිරීගෙන යනකොට තමන් තුළ බුදුම විදියේ නම්‍යශීලීත්වයක් ඇති වෙන පටන් ගන්නවා. ඒ වගේම අලුතින් ප්‍රස්තාවල් වඩා හොඳ බණ හොඳ කල්යාණ මිත්‍රයෝ ඒ වගේම වීර්ය ආදී කුසල ධර්ම ඉන්දිය ධර්ම වැඩෙනකොට තමයි අර ආජීවය පිළිබඳ නැවත සලකා බලන්න වෙන්නේ. සලකා බලන්න පුළුවන් නෙත් ඒ වෙලාවට පමණයි. අනෙක් වෙලාවට කෙරුවට ඒකින් එච්චරම එකිනෙක අත්‍යන්ත ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන පිරිසක් ගත්තහම ඒ පිරිසට භාවනා නොකරන පිරිසකට වැඩිය මේ සතර සංවර සීලය වැදගත් වෙනවා. තවත් ඉස්සරහට එනවා නම් පැවිද්දෙකුට ඊටත් වඩා වැදගත් වෙනවා. ඊටත් වැඩිය කියනවා නම් භාවනා කරන පැවිද්දෙකුට සම්පූර්ණ කාලීන භාවනා කරන කෙනාට මේ ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසිත සීලය, ඉන්දිය සංවර සීලය කියන මේ කාරණා අනිවාර්යයෙන්ම තමන්ගේ ගුරු පරම්පරාවේ තමන්ගේ එතෙක් තමන් කරා පැමිණිච්ච සම්ප්‍රදායෙන් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ගොඩාක් කල්යන. ඒ නිසා ආරම්භයේදී වනේතුණට ප්‍රශ්නයක් නැහැ. නමුත් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දිනු වෙනකොට හැම වෙලාවෙම ඒව පිළිබඳව සැලකිල්ලෙන් ගමන් කරනවා නම් එන්න බුදුමාකාර ගැඹුරකට බුදුමාකාර විශ්වසනීය දැනුමකට බුදුමාකාර විවිධාංගීකරණයකට ලක් වෙනවා මේ මානසික මනස. ඉතින් ඒකට අනුග්‍රහ කිරීමට ඒ කෙනා පුළුවන් තරම් ප්‍රස්තාව ගන්න ඕනේ. අවස්ථාරණ ඉදිරියට යන්න ඕනේ. අනේ ඒ කියන පසුබිම ඉඳගෙන තමයි අපි මේ ආජීව පාරිශුද්ධ සීලය නැත්නම් සම්මා ආජීවය සම්බන්ධ කරගත්ත මේ ආරිවංශ සූත්‍ර දේශනා අපි ඉදිරිපත් කරගත්තේ. අපි ඊයේ එකදී මූලික හඳුනා ගැනීමක් කරලා ඊතර චීවර මහා ආර්ය වංශය ප්‍රතිපදාව පිළිබඳව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා. ඉතින් මම හිතුවා අද ඒ සූත්‍රයට කරන ගෞරවයක් වශයෙන් ඊතුරු ඒ ඊතර පින්නපාත ආර්ය මාර්ය වංශ ප්‍රතිපදාව ඊතර සීනාසන මාර්ය වංශ ප්‍රතිපදාව සහ භාවනාරාමතා මහාරි වංශ ප්‍රතිපදා පිළිබඳ ඊචු කාරණා තුනක් ඉඩ ලැබෙන ප්‍රමණින් අද ඉදිරිපත් කරගන්නමු කියලා. එතකොට ඒ ප්‍රධාන වශයෙන්ම ඊ අපි සාකච්ඡා කරපු සිවුර සම්බන්ධව ඇඳුම ගියංගන ඇඳුම සම්බන්ධව යොදන ලද වචන ටිකමයි මේ සර්වචන් වහන්සේ පින්ඳපාතයේ සම්බන්ධයෙන් ආහාර සම්බන්ධයෙන් නැත්නම් සීනාසන සම්බන්ධයෙන් නැත්නම් ගිහි ඇත්තන් වි කියනෝනන් ඉඳුන් ඉතුන් ගෙවල් දොරවල් ගැන සම්බන්ධයෙන් එකම ක්‍රමයටමයි යන්නේ. ඒ නිසා ඒකේ අදාළ කාරණාව සන්දර්භේ නැත්නම් දර්ශනයේ තේරුම් ගත්තට පස්සේ කෙනෙකුට තමන්ගේ පෞද්ගලික ඥානය තම තමන් යන පමණින් ඒ හැම දෙයකටම යොදා ගන්නත් ඇති වෙනවා. නමුත් අපි වටිනා ශාසනයක නැත්නම් වටිනා සම්ප්‍රදායක ගත කරන නිසා චීවර මහාරේ වංශය ඉතරිතර චීවර මහාරේ වංශ ප්‍රතිපදාව දැනගෙන ඉතරිතර පින්ඩපාත මහාරේ වංශ ප්‍රතිපදාව දැනගත්තත් හරියට අපේ ශාසන ඉතිහාසයේ ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු මේ පැත්තට යන කෙනාට හරියට ධෛර්යය උපදවනවා. ඒ නිසා ඒකට කාලය ගත කරාට ඒක නාස්තියක් වෙන එකක් නෙවෙයි කියලා මම හිතනවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ ඉතරීතර පින්ඩපාත මහාරි වංශ ප්‍රතිපදා සම්බන්ධ කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ඒක සූත්‍රය කියවනවනම් ආරි වංශ සූත්‍රය ඒක තියෙන්නේ සර්වඥ දේශනාවේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙලා තියෙන සූත්‍රය. ඒක පාලිය යන්නේ පුණජපනම් බික්ක වේ බික්කු සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්ඩපාතේ. ඉතරීතර පින්ඩපාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී. නච්ච පින්ඩපාත හේතු අනීසණං අපපති රූපං ආපජ්ජති. අලද්දාච චීප පින්ඩපාතං න පරිතස්ස. ලද්දාච පින්ඩපාතං අගතිතෝ අමුච්චිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි පරිපුඤ්ජති. තායචපන ඉතරීතර පින්ඩපාච සන්තුට්ඨ්‍ය නේව අත්තුක්ඛං සේති නෝපරම්බම්බේති. සෝහි තත්ථ දක්ඛෝ අන්ලසෝ සම්පජානෝ පටිච්චතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු ආර්ය වංශේ තිතෝ හෝති. මේ තමයි භික්ෂුවක් විසින් තමන් වළඳන පින්ඩපාතේ රතුන් දෙන පින්ඩපාතේ වළඳලා ජීවත් වෙන භික්ෂුව අනුන් මත සම්පූර්ණ යැපී සිටින භික්ෂුව ඒ විසෙයි ශාසන ප්‍රතිපත්තිය නැත්නම් භික්ෂුවගෙන් බිය යුතුකම් කොටස තමයි මේ පාලි වාක්මාලාව ඇතුල් කරලා තියෙන්නේ. ඒකෙත් ඉස්සල්ලාම් පටන් අරගන්නේ පුණච පරම්බික්ක වේ බික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්ඩපාතේන. නැවතද මහණෙනි මේ අනුන්ගේ බත දීලා නැත්නම් සද්ධා හදෙයිය ලැබෙන පින්ඩපාතේ වළඳලා ජීවත් වෙන භික්ෂුව තමන්ට ලැබෙන යම් පින්ඩපාතයකින් සතුට වෙන ගුණය සහිත කෙනෙක් වෙන්න ඕන. සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්ඩපාතේන. එතකොට ඒක තමයි කරන හැටි. ඒකෙන් හම්බ වෙන අනෙකුත් විවිධාකාර ආනිසංස තමයි ඉතුරු පාටවලින් තිරෙන්නේ. නිසා ලදයම් ආහාරයකින් සතුටු වීමේ ගුණය ආර්ය වංශ ප්‍රතිපදාව වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේකෙදි ආර්ය වංශ ප්‍රතිපදාවෙන් පිට සර්වචන්නාංශේ සඳහන් කරලා තියෙන කාරණා බෞසුත භවයේ සඳහා ඉදිරිපත් කළොත් ඔය කුමාර පඤ්ඤා වගේ තැන්වල සෝපාක කුංචි දරුපැටි හම්බ වෙච්ච වෙලාවේදී බුදුජානනාංශයේ උපසම්පදාව දෙන්නේ වීදියේ හිටගෙන අහනවා ඒක නාමකින් කියලා. බුදියකගෙන් 1 2 3 4 අහනවා ඒක නම් කිම කියලා. එතකොට සෝපාක දෙන උත්තරේ තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිකා. ස්වාමීන් වහන්සේ සීළු සත්‍යෝ ලෝකේ ආහාරම තරඳා පවතිනවා මේකේ එක නම් වූ සත්‍යයි කියලා. මේක සර්වඥ දේශනාව. සීලෝම සත්‍යෝ යැපෙන්නේ ආහාර මත. නමුත් තියෙන ආහාර ලෝකයේ උපදවන ආහාර වලින් 80% 90% විතර ওই 10% 15% අතිසුඛෝපභෝගීව සම්භාෂණ පවත්වමින් දෙලෙන් කාලා කිරෙන් අත හොදගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටිකක් ඉතුරු 80% විතර පිරිස උලා කාලා ජීවත් වෙනවා. අපි කොච්චර ශිෂ්ටයි කියලා කිව්වත් ලෝකේ ආහාර බෙදියන ප්‍රදේශයේ බලනකොට මිනිස්යෝද කියලා හිතන. ඒ ධර්මෙටම අසාධාරණ බෙදියමක් ආහාරවල තියෙන්නේ. ලෝකේ නිෂ්පාදනය කරන ආහාර වලින් මං හිතන්නේ 30%කට 40%කට වැඩි ප්‍රමාණයක් මධ්‍යසාර නිෂ්පාදනය සඳහා කෙලිම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇත්තඬ කාලා බොණ්ඩ. ඊට පස්සේ ඉතුරු ආහාර සම්පූර්ණයෙන්ම අසාධාරණ ක්‍රමයකට බෙදිලා යනවා. එනිසා ලෝකේ ජීවත් වෙන මිනිස්සු ගත්තත් 50%කට වැඩිය රැට නිදාගන්නේ කන්න නැතුව. ඒ මේ අටසිල් සමාදන් වෙලා විකාල භෝජන නිසා නෙවෙයි කන්න නැහැ. සමහර කට්ටියක් සම්භාෂණ පවත්වමින් අර තෙලෙන් කාලා කිරින් අත හොදාගෙන අර මැදිසාර බීලා පාන් නැත්තම් කේක් කපල්ලා අපි ඔගේ මහන්සිල හම්බ කරපල්ලයි කියලා ඒගොල්ලෝ ආර්ථික මේ ප්‍රතිපත්ති හදනවා. කවදාකවත් තේරෙන්නේ විශාල පිරිසක් පඩගෙන ඉන්නවා කියලා. ඒ නිසා ආහාරයේ වෙදීයමේදී පුදුමාකාර පන්ති සටනක් පුදුමාකාර ඊර්ෂ්‍යාවක් ඒ වගේම වැඩියෙන් කාලා තරබාර වීමේ රෝගයක් කොලෙස්ටරෝල් වැඩි වීමේ රෝගයක් සීනි වැඩි වීමේ රෝගයක් පුදුමාකාර කට්ටියක් විඳවනවා. තාම කට්ටියට කන්න නැතුව උලා කාලා අර මිනිස්සුන්ව වෛර කර ලෞදේ ඉඳලා හැන්ද වෙනකම් පැවෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පැලෙනවා. මේ තමයි මේ ආහාර නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හොඳට ඕම කුෂිකමස ආහාර සංවිධානයේ කියනවා පවතින ආහාර හොඳට ඕම මනුෂයාට ඇති කියලා. මොකක්දාකත් මේක සමෝසෙ බෙදෙන්නේ නැහැ. මොකද හේතුව ඇති මනුෂයා අර විදිහට පුදුම විදිහට එකෙන් ඒක මත පීනන අතරේ නැති ඇත්ත පුදුම විදිහට තැවෙනවා. ඉතින් ඒක සඳහා නිකන් ලදයන් සතුටකින් ආහාරකින් සතුටු වීමේ ගුණය තියෙනවා නම් ඒ ලෝකේ කවදාකවත් විසඳන්න බැරි තියෙන ටික සමෝසෙ බෙදලා යන ක්‍රමයට දුමාකාර සහයෝගයක් හම්බ වෙනවා. ඉතින් ඒක අඩු ගානේ මේ සද්දා දෙය වන්දලා ජීවත් වෙන සංඝයාගේ ආදර්ශයක් වෙනවා. ලදයන් දෙකින් සතුටු වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මයක් ගැන හිතනවා නම් යම් කිසි කෙනෙක් ශීල ශික්ෂණයක් ගැන හිතනවා නම් සමාධි ශික්ෂණයක් ගැන හිතනවා නම් ප්‍රඥා ශික්ෂණයක් ගැන හිතනවා නම් මේ ලෝකයේ තියෙන යථාර්ථයට පිටුපාලා කදාකත් ඒක කරන්න බෑ. ඒක නිසා ඇත්තටම ඒ පැත්තෙන් බැලුවත් සිල්වතේ රාත්‍රියට ආහාර නොගෙන සිටීමෙන් අර දුප්පතා විඳින දුකේ යම් ප්‍රමාණයක බුද්ධියක් ලැබෙනවා. ඒක එහෙම අත්කෙල මතන ලෝකෙට දාන්න අදපු ශික්ෂාවදයන් නෙමෙයි. නමුත් කිතු කරනවා. ඒ වගේම තමයි ආහාර ගැන කතා කරනකොට රාත්‍රි ආහාරය වැළැක්වීම අපි මේ ශික්ෂාපදයක් මාර්ගයෙන් ප්‍රතික්ෂේප කරනවා නැත්නම් අවලංගු කරලා තියෙනවා. නැත්නම් මේ රාත්‍රි ආහාරය තමයි කාමභෝගීන්ගේ ප්‍රධානම කාම උද්දීපනය. රාත්‍රි කෑමෙන් පස්සේ තමයි කාම ක්‍රීඩා වලට යෙදෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක පලක් කරනවා නම් ඒ පුද්ගලයාට කෑම හොයන්න යන වියදමත් නතර වෙනවා. උයන්න පියන්න යන වියදමත් නතර වෙනවා. අතද බල කාමකෝප පැවිෂෙන එකත් නතර වෙනවා. ඒ නිසා ශික්ෂාපදයක් වශයෙන් කෑම වේල උදේට වතය පමණක් සීමා කරනවා. උදේ අරුණ නැගපු තැන පටන් දවල් මධ්‍යහ්නයේත් ඒ අතර ටික එක වේලක් වශයෙන් සඳහන්. ඒක බෙදලා කෑවත් එක වේලක් වශයෙන් ගත්තත් ඒක භෝගයක් එක වේලක් වළඳන එකට වැටෙනවා. ඒ වුණත් ඒ ලැබෙන ටිකේ වුණත් ඒ ලද යම් දෙයකින් සතුටු වෙන්න දන්නේ නැත්නම් ඒක මේ පැවිද්දේකට එහෙම නැත්නම් විශේෂයෙන්ම අනුන්ගේ යැපෙන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා යැත්තන්ගෙන් ඒ ආදර්ශය ඇති වෙන්න ඕනේ. සර්වචන් වහන්සේ මේක සඳහා පුහුණු කරනකොට පුරුදු වෙනකොට මේ අවසාන පශ්චිම භවික සත්වෙක් වශයෙන් ඉස්ලාම රජගෙන් අතහැරලා ගිහිල්ලා ඒ රජගහනුවර ඒක පින්නපාත ගිහිල්ලා තියෙනවා. මේ පැවිදි වෙච්ච ගමන් පැවිදිණා කියලා කියන්නේ තපස් පැවිදි. පින්නපාත කරන ගිහිල්ලා වේබාර පර්වත ප්‍රාන්තයට ගිහිල්ලා පාත්‍රයේ මෙහෙම බලනකොට බඩේ තියෙන බඩවැල් නගරේ කටෙන් ආවලු මෙච්චර කල් රාජකන්‍යාවන් ඉදිච්ච තෙලෙන් හදව කිරෙන් යවපු කෑම තියෙද්දි මේ එක එක ගෙදරින් හම්බෙච්ච බත් පිට දැකලා මම මේක කොහොමද වළඳන්නේ කියලා. ඒක කිසිම නෑ මුළු ආහාර වේල ගැන සැලකිල්ලක් එක එකනා බත් ටිකක් දාලා තිනවා කැවිලි ටිකක් දාලා තිනවා පැල්ලුම් ටිකක් දාලා තිනවා ඕදි ටිකක් දාලා තිනවා. ඉතින් ඒක දැකලා ප්‍රතිවීක්ෂා කරලා තිනවා මම මේ දුක අවබෝධ කරන්න යන බහැපු ගමනක් නම් මේ සතුටු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ප්‍රතිවීක්ෂා කරලා වළඳපු දවසේ ඉඳලා අන්තිමට පින්වන් පානකම් දිගටම බොහෝම ආඩම්බරෙන් පිටුසිඟා වඩිනවයි කියන වචනේ ඉස්සරහ තියාන හිඟන්නේක් බවට පිටුසිඟා වඩිනවයි කියලා කියන්නේ බත්තික හිඟාගෙන යන ජාති කෙනෙක් වාට පත් වුණා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ඇති කරපු මේ සම්ප්‍රදාය අද වුණත් බොහෝම නම්බුකාර සම්ප්‍රදායක් හැබැයි හිඟන්නා. ගෙයින් ගෙත ගෙපිලිවලින් හිඟාගෙන ගියාට මොකද ඇති කරපු අධිෂ්ඨාන ශක්තිය නිසා බුදුජානක දීපු ආදර්ශය නිසා අද වුණත් සංඝයාට ගෙපිලි වලින් සිංහාකට වඩිනවනම් ගෙයින් ගෙද ගිහිල්ලා ගෙදරවල දෙන ආහාරවලට වැඩිය තමන් උයාගෙන කන ආහාරවලට වැඩිය ගෞරවයක් මේ ආර්යවංශ ප්‍රතිපදාව දන්නේ නැත්ව පවත්නවා. සර්වචන් වහන්සේ ඉස්සල්ලාම බුදු වෙලා ඒ රජගහන වල හිටපු බිම්බිසාර රජුරන්ගේ ආරාධනාවකට ගිහිල්ලා තිනවා ඒ රජගහනුවරට. ඉතින් ඉස්සල්ලාම මේ හිතලා ගිය ගමන ඔය පස්සක මහණුන්ගේ පස්සේ 60 නමක් රාතන් වහන්සේලා ඇති කරගෙන ඒ වෙලාවේ ඉඳලම සුද්ධෝදන රජුරෝ පණිවිඩයටලා තිනවා. නැවත නැවතත් ඒ සිද්ධාර්ථ නැත්නම් ශාක්‍ය මුනි බුදු පුතාට විතරෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා එකේ පණිවිඩ නමයක් යනකම කිසි කෙනෙකුට හම්බෙලා නැහැ. යන යන එකන පැවිදි වෙනවා. රජුරෝගේ පණිවිඩය අමතක වෙලා තියෙනවා. ඉතින් රජුරෝ බොහොම කනගාටුවෙන් ඉඳලා යට වැලකෙලිය පටන් සිද්ධාර්ථ කුමාරත් එක්ක කඩ කරපු කාලුදා යම්චිවරයටකින් අහලා තිනවා මොකද්ද කෙරෙන්න ඕන ඊට පස්සේ කියලා තියෙනවා. මම පණිවිඩ එක පිට අරිනවා. මට හොඳ පණිවිඩයක් හොඳ ආරංචියක් තියෙනවා පුතා. යම් කිසි තත්ත්වයකට පත්ලා ඉන්නවයි කියලා අනගහනින්න කියලා. ඊට පස්සේ ඒ කාලුදා යම්චිවරයා කියනවා මොකද ඊ ඉසල ගිය කට්ටිය නාවේ. ඉසල ගිය කට්ටිය එතන පැවිදි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගියේ පණිවිඩේ මතක නැති කරගන්නවා. එන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් මට පැවිදි වෙන්න අවසර දෙනවනම් මං පණිවිඩ දෙන්නම් කියලා. ගිහිල්ලා පැවිදි වෙලා සර්වචන්සල ආරාධනා කරනවා. ඊට පස්සේ දවස් ගාණක් ඒ රජකහන උරේදලා කිඹුල්ලක් පුරේට පයින් වඩින්නේ. ඒ වඩින මග දිගට සුද්ධෝදන රජුරන්ට කරන දෙයක් නෑ. මග ගිවාගෙන ඉනවා. ඇවිල්ලා ඉස්සල්ලාම රාත්‍රියේ නිග්‍රෝධාරාමේ නතර වෙනවා. නතර වෙනකොට මං සර්වචනංශ ගාව 12000ක් නාවක පැවිද්දෝ ඉඳලා තියෙනවා. ඉතින් රාත්‍රිය ඇවිල්ලා මේ වගේ කැලේක නතර වුණා. කිසි කෙනෙකුට මොස්කිටෝ නොත් නෑ. කිසි කෙනෙකුට මදුරු දඟර නැහැ. කිසි කෙනෙකුට දත් බෙහෙත් නැහැ. කිසි කෙනෙකුට දත් බුරුසු නැහැ. කිසි කෙනෙකුට වැසිකිලි නැහැ. මතක තියාගන්න කල්පනා කරන්න 12000ක් කැළේ ඉඳලා ඒ මොනම තරමකවත් කිසිම තැනක චෝදනාවක්වත් අයිතිවාසිකම් මොනක්වත් නැහැ. අවෙන්ද ඉරණකට පස්සේ සර්වචනාංශී දහටි වරදලා කල්පනා කරා දැන් මේ 12000කට හෙට උදේ දැන් උදේ කන්න. නැත්නම් උදේ දාන්න. කවුරක්වත් නැහැ. දැන් පියමහරජුරෝ පණිවිඩ පිට පණිවිඩ අරලා තියෙනවා වරෙන් කියලා. දැන් ආවා. නැහැ කිසිම ආහාරයක් නැහැ. ඊට පස්සේ ආවර්තනය කළ බැලුවොත් පිටිපස්සට මේ වගේ වෙලාවල් වල පෙර බුදුරජාණන් වහන්සේලා මොකද්ද පවත්වපු ආචාර මත වංශ ප්‍රතිපදාව කියලා කල්පනා කරලා තියෙනවා. පාත්‍රය හොදාගත්ත මෙසපාක. ඒකට අර 12000ම පිටිපස්සේ යනවා. ගිහිල්ලා ඇවිදගෙන අන්තිම උන සුද්ධෝදන රජුරුවන්ගේ රජමාලිගාව තියෙන වීදියට වැටෙනවා. වැටෙනකොට යශෝදරාව පුතත් එක්ක සඳොල්තලාවේ ඉන්නවා. පේනවා එනවා මේ රජකමට අයිති ශක්විත රජ වෙන්න පුළුවන් රජපැටියා පිටුසිංහා වඩාගෙන වැඩි හිඟ හිඟ එනවා ගෙදර ඉස්සරහට. හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ චාරිත්‍රය කියලා. තමන්ගේම රජමාලිගාවේ ඉස්සරහා හිඟාගෙන යනවා. ඊට පස්සේ දුවගෙන යනවා ගිහිල්ලා පියමහරජුරන්ගේ මාලිකාවට ගිහිල්ලා කියනවා අන්න පුතා රජ පෙළපතියෙම වැලි මූණි දැලි ගන්න වැඩක් කරනවා කියන රජුරිය කලබල වෙනවා මොකද රජුරු පයින් කැල්ලන තිබුණේ මොකද කියලා බලන්න කියනවා සීමඳුරු කවුට කියලා බලන්න කියලා බලනකොට ගියක් ගානේ අර සංඝයාත් එක්ක පිටිසුන් ආවදී රජුරවන්ට ඇති වෙච්ච කලබලේ මොකද්ද කියලා නම් උඩට සලුවක් අඳගන්න මතක නැති වුණා රජුරවන්ට රජාඳුන් අඳින්න වෙලාවක් නැතුණා දුවගෙන ගියා වීදියට ගිහිලවා මොකද්ද මේ කරන නව නිග්‍රහව කියලා ඊට පස්සේ කිව්වා මේ අපි වංශේ පවත්තනවා එතකොට රජුරු ආයතන හද්දීගෙන අපේ වංශේ සූර්ය රාජවංශේ කවදාකවත් හිඟලා තියනවාද කියලා. ඊට පස්සේ පුත්‍රජානංශ කියනවා මහරජේ ඒ ඔබතුමාගේ වංශේ සූර්ය රාජවංශේ මගේ වංශේ ආර්ය වංශේ. මගේ ආර්ය වංශේ උත්තමම ප්‍රතිපදාව තමයි කවදාකවත් ගෙතකඩ වෙන්නේ නැතුව යක්යක් ගාන ගෙපිලි වලින් ගිහලා දාන වන්දන වෙලා කියලා. ඒ අර ආර්ය වංශය අතම ආර්ය කියන පදය ලස්සනට ක්‍රියාවත් වෙන ගමන් මේ අහපු වචනේ නිසාම සිද්ධෝදන රජුරන්ට ආර්ය විවහාරයේ තේරෙන්න පටන් ගත්තා. උඩට ඇඳුමක් නැතුව වීදියේ හිටගෙන සෝවාන් වුණේ. සත්‍ය බුදුචරණ අසුගේ මේ ආර්ය වංශයේ හඳුන්වා දීපු හැටියට රජුරන් ඊට පස්සේ කිසිසේත්ම මේ මූණේ දැලි ගෑමක්වත් එහෙම නැත්තම් මේ හිතුවක්කාර වීමක්වත් නෙවෙයි තියෙන්නේ. මේ වගේ දේවල් ලෝකේ තියෙනවා. රජුරන්ගේ රජපෙළපතේ නීති පොතේ කිසිම තැනක මේක නැහැ. සර්වචනාංශිකින අපේ වංශේ රාජවංශේ නෙවෙයි ආර්ය වංශේ උත්තම ප්‍රතිපදාතාව හිඟා කන්නේ කියලා. ඒ ගාම රජුරෝ කියනවා මට අනුකම්පා කරලා රජකෙට වැඩි නිලස කියන දැන් අද බෑ. අද මේ බත සරි කරගෙන තියෙන්නේ හෙට නැහෙට වැඩි. ඊට පහුවෙන් තමයි රජකෙට වැඩින්නේ. ඒක නිසා සුද්ධෝදන රජුරන්ට අවබෝධය ඇති වුණේ වීදියේදී මේ ආර්ය වංශ ප්‍රතිපදාව කරලා පෙන්නලා ඒක සුද්ධෝදන දෙනවා කරපො කෙනහිල්ලක්වත් එහෙම නැත්නම් මේ හිතමනාප කරන්න එකක් නෙවෙයි මෙන්න මේකයි ආර්යවංශ ප්‍රතිපදාව කියලා. ඒ නිසා පින්ඳපාත චාරිකාව කියලා කියන්නේ රජ කෙනෙකුට වුණත් හිඟාගෙන කන්න පුළුවන්, ශක්විත රජ කෙනෙකුටත් හිඟාගෙන කන්න පුළුවන්. ඉතින් ඒ කටයුත්තේදී මේ පින්ඳපාතේ ලැබෙන එක කවදාකවත් ඔය දොස්තර කෙනෙක්ගේ රෙසිපි එකට හරියන විදිහට එහෙම ඒ තෙල් කෑම අයින් කරලා ජීවරියාට කෑම අයින් කරලා එහෙම නැහැ. එක එක gedarikin හම්බෙන ටික ලැබෙනවා. ඒ ටික ඔක්කොම කලවම් කරලා පිට වන්දනකොට අය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ 1 2 3 ක්‍රමයට සිමෙන්ති බාල්දි 1යි, වැලි බාල්දි 2යි, සක්ක බාල්දි 3යි කියලා කලවම් කරලා කොන්ක්‍රීට් එක ගැහුවගේ දාගත්තට පස්සේ ෆුල් කොන්ක්‍රීට් එක වදිනවා. මොනම දෙයක් අන්න පාත්‍රයේ තියෙන ඔක්කොම කලවම් කරගෙන කොටක ඉඳලා කාගෙන යන එකයි තියෙන්නේ. ඕවිත වැඩිය බුද්ධ භෝගයක් නැහැ. ඕවිත වැඩිය මේ හිඟලා හම්බ වෙන විවිධාකාරයෙන් හම්බ වෙන දේ විතර බුද්ධ භෝගයක් නැහැ. ඒක නිසා ආර්ය වංශය දන්න කෙනා ඒකේ Tamanට කිසිසේත්ම සැලසුම් කරන්න බැරි ගතිය සම්පූර්ණ කර්ම ශක්තිය හැටියට සම්පූර්ණ එළඹිච්ච දේ හැටියට Taman හැඩ ගැහිමෙන් පුදුමාකාර සන්තෝෂයක් ලබන්නේ. කවදාකවත් ඒකට සැලසුම් කරන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි ලැබිච්ච දේ නියම් බුදුහාමුදුරෝ අපි මන්ට මතකයි පුංචි කාලේ අම්මා බත් කනකොට අනල තියාගෙන බත් කට ඉල්ලගෙන කනවා. අපි බත් කාලා ඉවරයි ඒත් බත් කට ඉල්ලගෙන කනවා. ඒකේ මේ අම්මාගේ අතින් අතපොනිසා ඉඳුල් වුණා කියලා ගැටියක් අප්‍රියාවක් නැහැ අම්මා දෙන එක. මම දැකලා තියෙනවා රිලිවියෝ කනකොට පැටව අම්මගේ කටෙන් ගනම් කනවා. අම්මා කන වෙලාවේ කටින් ගනම් කනවා. ඒ වගේ මේ පින්ඩපාතෙන් ලැබෙන ඒ දාහනේ ටික කියන්නේ බුද්ධ භෝගය කියලා. බුදුරජාණන් වහන්සේ දෙන දේ. ඒකේ තියෙන වටිනාම ගුණය තමයි ලද දේෙන් සතුට වෙනවා. ඒ ගුණය විහිදෙන තැන තමයි චරිතර ජීවල් සම්සුත්‍යාච වන්නවාදි. ඒ ගුණ කතා කරනවා. ලදයන් දෙකින් යැපෙනා විතරක් නෙවෙයි ලදයන් දෙකින් යැපීමේ ගුණ කතා කරනවා. ඒක නිසා අපි අර බුරුමේ ඉන්න කාලේ මුල් මැදස්ථානයේ මේ වගේ කුඩනගිලි ටිකක් තිබුණා. ඉතින් පිටරට ආයතත් පහසුකම් ටිකක් තිබුණා. නමුත් හදිස්සියෙම එතන පොඩි ළමයි 250යි ගෑනු 250යි පැවිදි කරනවා. ඒක කරන්නේ ඔය අප්‍රේල් තද නිවාඩුව මාස දෙකක නිවාඩුව කරනවා. අන්තිම උෂ්ණයි. හරියට ලෙඩ රෝග පැතිරෙනවා. කාලයක් තියෙන නිසා ඉස්කෝලේ වහනවා. අන්නේ කාලේ මාසයක් ඒ බෞද්ධ සංස්කෘතිය උගන්නන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ කකුල් දෙක පොඩ්ඩක් දිගාන හිටියොත් තාමතුරු පැටව කකුල් දෙක අසීරියට රිංගනවා. මොනම වහනාවක් කරන්න දෙන්නේ නැහැ. වතුර ටැප්පයක් ගන්න යන්න වෙලාවක් නැහැ. නාන්න තැනක් නැහැ. ආලිම කරදරයක්. ඉතින් ඒ නිසා සයිඩෝ කතා කරලා කිව්වා මේ පිටරට අය කැමති නම් මම පැවිදි වෙච්ච කාලේ හිටපු ගමේ මන්සල්ට ගිහිල්ලා අරණ්‍යයක් පින්නපාත කරන ජීවත් වෙන්න මේ මේ වැඩපිළිවෙල පහම එන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි පිටරට ගිහින් කීප දෙනෙක් කියන්න කැමති නම් පිටරට කට්ටියක් එතන නතර වුණා. ඒ ගියාට පස්සේ සාරෝ කතා කරලා කිව්වා මේ හැබැයි ගියාට අන්තිමම දුප්පත් ගම ස්ථානේ උයන්නේ නැහැ. බල පින්නපාත කරන එන්න ඕනේ උදේට අපි මොනක්ක බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි අලුත්ම එළවලු තමයි හම්බෙන්නේ කිව්වා. අලුත්ම පළතුරු ගමේ හදන දේවල් මිනිසු පින්නපාත බෙදයි කිව්වා. පරණ සංස්කෘතියක් තියෙන කියලා. එතන අපි ගිහිල්ලා ඇත්තටම යනකොට වාහනේ පිටිපස්සේ අරගෙන ගියොත් මේ කොයි රෙද්ද ඇඳගෙන ගියත් මේ පාට වෙනවා දූවිලි නිසා. මුළු ඇඟම සම්පූර්ණ දූවිලි තට්ටුවක් හිටනවා. ඒ නිසා පාන්දර 4ට කිව්වා යන්න එකට. නැත්නම් පහක විතර ගුරු පාරක යන්න දිනවා. ඒ ඉදොර කාලයට වුණාක්වත් නැහැ. ඒක මේ ඇඟ වැහෙනවා. ඉහිල් පහුවෙන්ද උදේ අපි නැගිටලා අපි භාවනා කර කර ඉතියි. ඉතින් ඒ පන්සලේ වැඩ කරන ළමයි දොරවල් ගානේ තට්ටු කරලා කිව්වා ස්වාමීන් වහන්සේ හීල් දාන්න වඩින්නේ කියලා. අපිට සයිඩ් කිව්වේ ඒගොල්ලෝ දාන දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් කීක කරන්න දන්නේ නැහැ. ඊට පස්සේ එතන මුළු නායක හිටපුවම කතා කරලා කිව්වා. ඉතින් ආර්ධනවත් ඉන්නේ අපි කියලා බලමු කිව්වා. ඊට පස්සේ කිව්වා පින්න පාත වඩින්නේ ඉස්සලා අපි කැනක් හදලා දෙනවා. අපි හදනවා කප හදලා දෙන්නේ කියලා. ඇත්තටම දැනෙන්නේ අපේන දේවල් එක පින්න පාතේ උදේ හීල හදලා දුන්නා. පස්සේ අපි පින්න පාතේ ගියා. ගමේ පින්න පාතේ ගිහිල්ලා ඉතින් මම හිතන්නේ මාසයක් විතර හද්ද ගම හද්ද පිටිසර ගමක් ඒ කියන්නේ පාරේ කරත්ත පාරේ යනකොට වලලු කර දක්වා පයේ එරෙනවා දූවිල්ලේ බුද්ධමාකාර දූවිල්ලක් තියෙනවා ඩිංගිත්තක්වත් එළිය ඉර නගිනකන් ඉන්න බෑ ඉර නගින්න ඉස්සලා පිටින් වාද කරන ඉන්න ඕනේ ඒ ඉර පායනවා ඉර පායලා තියෙදි විනාඩි 5ක් ඉඳ වුණොත් ඉෂකක්මක් වෙනවා පිටින් වාද කරන්න ඇවිල්ලා අන්තිමට ඔක්කොමලා එකතු වුණාට පස්සේ කම් ඔක්කොම එකතු වෙලා අපි පිටත් වෙන්න ඉස්සෙල්ලා එක එකනාගේ එක එක භාෂාවලින් ඒගොල්ලන්ට අනුමೋದන කරන්න කිව්වා. මම සිංහලෙන් අනුමೋದන කරනවා. එතකොට අර වියට්නාම් හාමුදුර කෙනෙක් ඉඳලා කිව්වා මම හැදුනේ මේ ඇමරිකාවේදී මගේ ගුරු හාමුදුරුව මට කිව්වලු උඹ කවදා හරි මේ ශ්‍රප සම්පත් තිබුණාට කවදාක හරි උඹ මේ බුදුහාමුදුරුව කියපු ක්‍රමයට කිසිම අපේක්ෂාවකින් තොරව සීලය රැක්කොත් කවදාකවත් ඔබට පින් පාද වරදින්නේ නැහැ කවදාකවත් ඔබට පංච කුල සිවුර වරදින්නේ නැහැ කවදාකවත් ඔබට සීනාසනේ වරදින්නේ නැහැ කවදාකවත් ඔබට බෙහෙත් වරදින්නේ නැහැ කියලා මම මෙහෙට එනකන් මම විශ්වාස කරේ නැහැයි කිව්වා මේ වගේ දුෂ්කර තත්ත්වයක් කරදී කොහොමද පින් පාද ලැබෙන්නේ කියලා. නමුත් මේ මිනිස්සුන්ට ඉහේ මලක් තිබුණා වගේ පිටරට කට්ටිය ඇවිල්ලා ගමේ පින් පාද කරලා දාන බෙදුවේක ඉතින් ඒ වගේ වෙනකොට අර ඒ පින්නපාත සන්තුෂ්ඨිනිතා මිනිස්සෙින්ද හම්බ වෙන පින් කරගන්න තියෙන අවස්ථාව ඒක උස්සස්ම සීල් රකින්න පිළිසත් එදිනදා ජීවිතය යන්තම් ගත කරන ගැමියත් අතර කිලින්ම පින්නපාතේ හරහා සම්බන්ධතාවයක් එනවා. එතකොට මේ වළඳන දානෙත් උඩට දිරවනවා කියන බණත් ඒ මනුස්සෙන්ට බුදුමාකාර වචනාකමක් තියෙනවා. අර පින් කරන කෙනා භාවනා කරලා පින් කරන එකනා අර දාන බෙදෙන එකකට අනුමෝදනා කරනවා. අර මනුස්සයත් උදේ ඉඳලා හන්දෑව වෙනකන් හම්බ කරන දේ හෙට උදේ සංඝයා වහන්සේ කම් බලාන ඉඳලා හොඳම කොටස බෙදෙනවා. ඊ ගණදෙනෙමේදී අපේ භාෂා දැනුමක් නැතිකම කිසිසේත්ම බලපෑවේ නැහැ. අපිට ගිහිලා මේ සුවපත් වේවා කියන්න දන්නේ නැහැ. මොකද අපි බුරුම භාෂාව දන්නේ නැහැ. මේ අවශ්‍යත් නැහැ. මේ මිනිස්සුයිලා බෙදෙනවා පින්නපාතේ පාත්‍ර ආරණක විතරයි පිළිල පැත්තකට වෙන්නේ. හරි ලස්සන ගණිතයක් තියෙන භාෂාවක හෝ සංස්කෘතියක හෝ කිසිම සම්බන්ධයක් නැහැ. මේ තව තැනකදී මම දැක්ක මේ මිනිස්සු උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කරන්නේ පාරායිනේ පොල් අතු ටිකක් ගැට ගන්න ගල් තලන එක. මේ මිනිස්සු කියනවා උදේට ඇලුමිනියම් පෙට්ටියක බත් එකක්. අපි පින්නපාත යන වෙලාවේදී මං හිතන්නේ එච්චර මහන්සි නේ මනුෂ්‍යරත් මන්දි ගේන බත් එක. අරකින් මේ සෑන්ද නෙමෙයි. තේ හැන්දෙන් එකක්. බත්තට හතර පහක් ගන්න එක එක සංඛ්‍යාවට දානවා. එකම කටි එකයි තියෙන එක ලුණු මිරිසක් විතරයි. ඒකෙම ටික ටික දානවා. දාලා ඉතුරු ටික මිනිහා තියානලා බත් කනවා. ඉතින් මට දැනයි අර බත් එකේ තමන්ගේ අඩුව දකින්නකොට කොච්චර සන්තෝෂයක් අද්දේ මිනිස්සු ඉඳ මේ පිටිපත ගමන් නිසා නැත්තම් කවදාකවත් මේ මනුෂ්‍යර පන්සලකට යන්න වෙලාවක් හදාගත්ත මනසට සංගැත්තක ඇසුරු කරන්න වෙලාවක් නෑ. මොකද අර බින්ද පාත හැඳ බෙදිල්ලෙන් උදුමාකාර ගමත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේවා කියනකොට මම දන්නවා ගියන්න ඊර්ෂ්‍යා හිතෙනවා ඇති. ආම්දුරණම් පැවිදිලා පඬිතුකමට බණ කියනවා අපිට ඉතින් බින්ද පාත යන්න දෙයක් නෑනේ කියලා. නමුත් ඒකෙන් කියන්නේ මේ ලැබෙන මුල මල දානයක් හරි කමන්නේ කාලා ජීවත් වෙන්න පුරුදු වෙනවා නම් ගෙදරක අපිට කොච්චර වෙලා ඉතුරුනවද කියලා බලන්න. අද අපි මේ භෝජන සංග්‍රහයටයි සූප සාත්‍රයටයි රසමස උරු වලටයි පුතුමාකාර විදියේ එකිනෙක අතර රණ්ඩු. ඒක නිසා පුරුදු වෙන්න ඕනේ, පුරුදු කරන්න යන්න එපා. පුරුදු වෙන්න ඕනේ ලදයන් දෙකින් යැපෙනවා, ලදයන් දෙයක්කින් යැපීමේ ගුණ ගායනා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ තමන්ට මේ විවිධ රස තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ තමන්ගේ පෙරපින අනුව යම් දේවල් ලැබෙයි කියලා ඔක්කොම තිබිච්චාවේ. නමුත් තමන්ගේ ආර්ය වංශ ප්‍රතිපදාව මොකද්ද? ලදයන් දෙකෙන් සතුටු වෙනවා. ලදයන් දෙකෙන් සතුටු වෙලා එහි ගුණ ප්‍රකාශ කරන ගතිය ඒක තියෙනවා නම් ඔය සිව්පසෙන් හතරෙන් එකක ප්‍රශ්නේ එතනින්ම ඉවරයි. බුරු මේකට මම හිතනවා හරි හොඳයි කියලා. මොකද ලංකාවෙන් ගිය කෙනෙකුට ගොඩාක් කල්‍යනෝ යැපෙන්නේ. කවදාහක සුදු පාන් පිටි නෑ, කවදාහක සීනි නෑ. ඇති ඉන්නේ ඒගොල්ලන්ගේ හල් කොටලගත්ත පිටි හකුරු. ඒ නිසා ඔසුකෝබෝ කැම හැදිල්ලක් දැන් නම් මම කියන්න දන්නේ ඇත්තේ නෑ. ස්වභාවික ක්‍රමයේ තියෙන්නේ ඒක බඩ යන්න පටන් අරගත්තොත් ගමඩම බඩ යනවා. ඒ උණුසුමක් එම ඇවිල්ලා එන්න පටන් ගත්තොත් උදේට පේන්න තියෙන ඔය පාරවල් ලයිනේ ඒකට කැම හදලා තියා ඉන්නවා. අපි ඔය වැඩේ විකුණලා අම්මලා වගේ නැත්නම් ඔය මාළු විකුණලා අම්මලා වගේ ඒ වැඩට යන මිනිස්සේ ආවට පස්සේ ඔක්කොගේම අතට අනලයි තමයි කැමරේ එක අතර දෙන්නේ. ඊගවණසත් ආව වාකට පස්සේ අර කෙනෙක් ගත්තා මේක දිද්ද බා අනල තමයි යාරුණ ට්‍රැක්ටර් දැල්ලා කාගත්තා වතුර කපිව ගියා. අපි පොලේ ගියා දාහනේ. ඒකෙදි උදේ ඉඳලා හැන්ද වෙනකන් අර මේ අතේ මේ මාළු හොදිත් එක්ක තමයි ඉන්නේ. මෙහෙම අරගෙන එකක් දාන්න. පුදුම මේ බොක්කෙන්න සම්බන්ධයක් එන්නේ. ඉතින් ඒව කරන්දලා ඉන්නකොට ලෙඩේ නැත්තම් මම හිතන්නේ බඩ ඌරෙක්ගේ බඩක් වෙන්න ඕන. ඉතින් එහෙම නැතු ඔය සර්වියට් වටේ තියාගෙන ඔය නරිවන්දන් නටනට කනවට වැඩි අරක එක වෙලක්වත් කන්න හම්බ වෙනවද මුළු ජීවිතේට? පුදුම රසයක් තියෙනවා. ඒ බුදුම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ශ්‍රීජිනිකා හදපු හාමුදුරු අපි අනුර ශ්‍රීජිනිකාවද 100 සම්පූර්ණ නැති වුණා 100ට වැඩි 200 සම්පූර්ණ වෙලා තියුණා මොකද අවුරුදු 100ක් ජීවත් වෙලා තිනවා බොහොම ගුණවන්ත බොහොම භාවනාවටත් නැඹුරු ත්‍රිපිටකය දන්න සම්පූර්ණ ඔය ප්‍රතිපදාවල් දිනු කරපු හාමුදුරු උපාසකම කෙනෙක් කිහිල්ලා ඒ සමාන්තර පන්සලේම දාන්ටි කුවිල දීලා තිනවා ඒක තමයි කරන්නේ කියන්නේ අද පිටරට පන්සල් වල තියෙන්නේ කට්ටිය ගිහලා පැන්ට්‍රියට ගිහලා හදලා පරිගසලා දෙනවා. අර ඒ පන්සලේ කුස්සියට ගිහලා උපාසකම පිටරෙන් බදලා දෙකට කපලා ලොකු හාමුදුරන් දීලා දෙනවා පොඩි හාමුදුරන් පළුවක් තියෙනවා. ඉතින් ලොකු සංසේ ඒකත් එක්ක වරඳලා කුටියට ගියාට පස්සේ වෙළඳ 10 වෙනි ඉස්සරහ කියලා පොඩි හාමුදුරුවෝ කිව්වා විතර දාන්නේ බලන්නයි කියලා. පොඩි හාමුදුරුවෝ ඉස්සලාම ගත්ත ගමන් පිටර කැල්ලක් කාපු ගමන් වහ ගාලා එළියට දැම්මලු. ඇයි කියලා ඔයගොල්ලෝ කල් කඳුරා තිත්තයි. උපාසකවට තෙල් එක වැරදිලා දොඹ තෙලෙන් බැදලා කිව්වා. ඒ ගමම්ම කලබල වෙලා බොඩි හාමුදුරන්ට මේ ඌලියන් කරලා ගිහිල්ලා ලොකු හාමුදුරන්ගෙන් අහුවලු ලොකු සාන්තේ හොඳට බුදිලු. හොඳට විවේකී ඉන්නවලු. අනිහේ ස්වාමීන් වහන්සේ මේ මන් දන්නේ නැතුව තෙල් එක වැරදිලා දොඹ තෙලෙන් බැදලා තියෙන බොඩි හාමුදුරන්ට වමනි ගියා. ඔබ වහන්සේ මොකද කියලා? මටත් කනකොට නම් චිත්ත දැනුණයි කිව්වලු. ඒකට උපාසකම්මගේ හිත කොච්චර සුන්දරද කියලා හිතලා වැළඳුවයි කිව්වලු. මට අපත් යන්නේ නැහැ කිව්වා. කොච්චර සද්ධාවකින්ද මේ පිටරයක් වළඳනවා කියන එක ඒකේ ධර්මනාසකර කරන්න බෑ. හම්බෙන එක අරගෙන ගිහලා පන්සල ගිහලා දෙකට කපලා දෙන්නේ. ඒක හදනකොට තිබුණේ හිතේ සද්ධාව බලබල වැළඳුවයි. ඉතින් ඒ රටේ තාම ප්‍රසිද්ධයි මේ කතාව. ඒ සමානට අපත්‍ය වෙන්නෙත් නැහැ. වචනකින්ම චෝදනාවකුත් නැහැ. අර පොඩි ආහඳුන්ගේ බුණෝ නැති නිසා ආර්ය වංශ ප්‍රතිපදා නැති නිසා කටිය දා ගන්නකොට මෙයාට වමන යනවා නැත්නම් ඔක් කර දානවා. ඒ නිසා මේ භාවනා කරන්න ගියාම ඔය කොච්චර જાති අපි ප්‍රතිපත්ති කරන්න ගියත් පෙරපින් කරලා තියෙනවා සුකොබ්බෝගී ආහාර ලැබෙයි. ඒකෙ පිළිඳ බය වෙන්නත් එපා. ඒකම පෙර දානි බෙදලා නැත්නම් නිදහසිතකින් දානි බෙදලා නැත්නම් අපි කොච්චර කරන්න ගියත් හම්බෙන බත්පත කා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කර්මානුරූපව සිද්ධ වෙනවා. ඊපත් මේ දෙක අතරමැද ලදයන් ආහාරයෙන් සතුට වෙනවා කියන ගුණය ඇති කර ගන්න පුළුවන් නම් ඒකේ ඥාන පරිම ભેදයක් නැහැ. ඒකේ පැවිදි උපවිදි ભેදයක් නැහැ. නමුත් කෙනෙකුට හිතා ගන්න අමාරුයි ඇයි එහෙම අපි ධාර්මාංශික හම්බෙලා හම්බ කරන කනකොට හොඳට රසත මස වලට කෑවේ නැත්තම් මොකද්දද කියවත ප්‍රශ්න කියලා. ඇත්තටම කියන එක කිසි දෝෂයක් නැහැ. හොඳ රසමස වල කෑවට දෝෂයක් ඇත්තේ නැහැ. ඔය භාවනා කරන්න යනකොට විතරක් ඔයිට තේරෙන්න පටන් අර ගන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට මේ මුළු ලෝකෙම සත්‍යෝ ජීවත් වෙන්නේ ආහාරයෙන්. අපි මේ කන්නේ මේ සත්‍යෙගේ ආහාරයෙන් කොටසක්. කොච්චර හම්බ කරගෙන කෑවත් කොටසක් කන්නේ. සංඝයාට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අනුන්ගේ දේ. සංඝයාට කිසිම අයිතිවාසිකමක් නැවත් එක සෙල්ලම් කරන්න මොකද පරිපරිපද්ද ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා ඒ ආහාරය පාවිච්චි කරන්න ඕන ප්‍රයෝජනේ සලකලා. උපයෝගීතාවේ සලකලා ලැබෙන දේ ආනේ විදිහේ වැඩපිළිවෙලක් මේ භාවනා කරන කෙනෙක් තම තමන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් කාටවත් විරුද්ධ වෙන්න බෑ. තමන් ඒක දිගටම තියෙන්නේ ඒ ලදයම් ආහාරකින් සතුටු වෙනවා. ලදයම් ආහාරකින් සතුටු මේ ගුණ ගායනා කරනවා. ඒ වගේම ඒ නොලදයම් ආහාරයක් මුලදයම් රසබස උලක් ගන්න හිතට ආවම ඒක ඉපීම සඳහා වැරදි ක්‍රම පාවිච්චි කරන්න බගෙන ලද්දාච පින්ඩපාතං නොලදයන් පින්ඩපාතයක් වෙනවනම් ප්‍රතිරූප වෙන්නේ නැති අනේසන වලින් හොයන්න යන්න එපයි කියලා. ඒ කියන්නේ ඒ කරන හැම වෙලාවකදීම අර වැරදි වචන පාවිච්චි කරලා මිනිස්සු රවට්ටගෙන වැඩකරනද තමන්ට ඕනේ ආහාර ලබා ගැනීම ප්‍රයෝග කරන්න පටන් අරගත්තොත් භාවනා කරන්න ගියාට පස්සේ වුණත් නිතරම ඒ විතර්ක වලින් හිත අවුල් වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා කවදාකවත් ඒ නුලද ආහාරයක් ලැබීම සඳහා සැලසුම් කරන එක. ඉතින් ඒක ඇත්තටම අද ලෝකේ හරියම අරුයි. මොකද හේතුව හැම පැත්තෙම අපේ ඒ රසගේද වැඩි කිරීම සඳහායි මේ ව්‍යාපාර ගොඩක් තියෙන්නේ. ඒක තමයි පත්තරේ බැලුවත්, රේඩියෝ එක බැලුවත්, ටෙලිවිෂන් එක බැලුවත් නිතරම ඒ ආහාර වලින් මිනිසුන්ට මිනිස් කුලප් කරන ගැටි නිසා මනුස්සයින්ට හරියට නොලද ආහාරය නිසා වැරදි ජීවන රටාවල් වලින් ඒක හොයන්න බලා ගන්නවා. ඒ වගේම යම් හොඳ ආහාරයක් ලැබුණට ඒක දිහා වුණත් පාවිච්චි කරනකොට අගතිතෝ අමචිතෝ අනජ්ජාපන්නෝ නිස්සරණපඤ්ඤෝ පරිබුඤ්ජති. ඒක මටයි ලැබුණේ කාටවත් දෙන්න හොඳ නැහැ කියන්නේ නැතුව ඒ ආහාරය વિશે මේකට කියනවා රසගේදේ කියලායි සාසනේ පාවිච්චි කරන වචනේ. රසගේදෙන් බැදෙන්න එපා. අමුචිතෝ ඒක මේ බදාගෙන කන ගතිය තියාගන්න එපා. අනජ්ජාපන්නයකට බැහැගෙන මේ ආහාරයට කිජුකම නිසා ඒ වගේම නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. ඒක මේ මම මේ ආහාරය වළඳන්නේ සංසාර දුකින් ගැලවීම පිණිසයි කියලා භික්ෂුන් වහන්සේලාට නම් මේ ප්‍රතිවික්ෂා වාක්‍ය තියෙනවා. ඒකෙදී සර්වඥාන්සේ පෙන්ලා දෙයි සර් මේ ආහාරය ජවයේ පිණිස නෙවෙයි, මදේනේ පිණිස නෙවෙයි, ක්‍රීඩා පිණිස නෙවෙයි, ශරීර සරකම් පිණිස නෙවෙයි, උපදිනා වූ යම් බඩගිනි දුකක් කරනවා නම් ඒක නැති කිරීම පිණිස මිස අලුතෙන් ස්මෘත් ආරෝග ඇති කිරීම සඳහා නෙවෙයි. Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා ඒ ගන්න ආහාරයේ ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන එක තමයි ආර්යවංශ ප්‍රතිපදා වෙන්නේ. ඒක නිසා එවැනි ප්‍රතිපදාවක නැති පිරිසක් එක්ක ඉඳ ගියොත් අනිවාර්යයෙන්ම අපිට අර ගිජුකම රසගේදී නිසා පටල වෙනවා. ඒක භාවනා මධ්‍යස්ථාන වලට ගියාට පස්සේ වුණත් සමහරකට හරි අමාරුයි මේ පොදුවේ තැම්බෙන බතකින් ඒ බත්තලියකින් අරගෙන පාවිච්චි කරන්න. ඉතින් එතකොට ඒගොල්ලෝ විවිධ විදියට ඒ ආහාර නැතිවීම හෝ වැඩිවීම නිසා ඇතිවෙන ව්‍යාකූල තත්ත්ව නිසා ගොඩක් වෙලාවට ඔළුව නැතරම් වැඩ කරන්නේ වැඩිවීමෙන් හෝ අඩුවීමෙන් වෙන ප්‍රශ්න. සලදයන් දෙකකින් සතුටු වෙලා මේක පාවිච්චි කරන්න මෙන්න මේ ප්‍රෝජෙන්ටයි කියලා. නිසංපඤ්ඤෝ පරිබුඤ්ජති කියලා යන්නත් ගොඩාක් කල් යනවා මේ භෝජනේ මත්තඤ්ඤතාවයේ තේරුම් ගන්න. තමන්ට ගැළපෙන නියම ආහාර සප්පය ආහාර තේරුම් ගන්න ඒක අර සම්බාහනේ පොතක ලියලා තිබුණා අවුරුදු 35 පණිනොයි කියලා. සාමාන්‍ය මිනිසෙකුට තමන්ට ප්‍රති ආහාර ටික තේරුම් ගන්න ප්‍රති ප්‍රමාණය තේරුම් ගන්න එහෙම නැත්නම් කාටවත් බෑ හරියට බඩ පිරෙනකොට කැම ගැනීම නැතර කරන්න. ඒ වගේම සප්පය අසප්පය තේරුම් ගන්න ඉන්සා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා දානි වළඳනකොට තව බත් පිටු පහක් වළඳන්න පුළුවන්කම තියෙද්දි නතර කරලා වතුර බොන්නේ කියලා. චත්තාරෝ පංච ආලෝපේ අබුද්වා උදකම් පීවේ. තව බත් පිටු පහක් වළඳන්න පුළුවන්කම තියෙද්දි බත් පිටු පහකට ඉඳ තියාගෙන නතර කරලා ඊටකට වතුර බොන්නේ කියලා. මෙහෙම නැතුව ආහාර ගොඩක් ගත්තොත් අර කැපත රෝගී කියලා ඒකෙන් අර භාවනා කරනකොට හැන්දවරුවම නිදිමතට වැටෙනවා. ඒ නිසා ආහාර ප්‍රමාණය හරියට තේරුම් ගන්නවා කියන එක මම දන්න මායි පැවිද්දේදී මම තිබුණ තද බලම් ප්‍රශ්නයක්. මොකද මම පුද්දලෙක් වශයෙන් ආහාරයට ගිජුයි. සෑහෙන කනවා. ගන්න අවශ්‍යයි. ඒ නිසා පැවිදි වෙනකොට ප්‍රතිවන් ප්‍රධාන දේ කොහොමද මේ රාත්‍රියේ ආහාර ගන්න නැතුව ඉන්නේ කියන එක. ඉතින් මට හරි ලැජ්ජ හිතුණා ඒකට සැලසුම් කරනවා හිත නිතරම. කොහොමද යැපෙන්නේ කියලා. පස්සේ මම දැක්කා මේ බණ පොත්පත් කියනකොට ආහාරයේ ප්‍රධාන දැනගෙන වැළඳීම බුදු ගුණයක්. බුදුරජාණන් වහන්සේගේ චරණ ගුණ 15ට එකක් තමයි භෝජනීය මත්තන්තාවය. පෘථග්ජනය කියලා කියන්නේ භෝජනීය මත්තන්තාවය දන්නේ නැති කෙනා. කවවම දහකවත් මෙච්චරයි කයිතුදී මේකයි කෑයතු ප්‍රමාණ කියලා දන්නේ නැති නිසා මේ මෑත කාලේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය පොතක් අච්චු ගැහුවා දිවෙන් සිය දිවි නසා ගැනීම කියලා. ජීව ප්‍රමාණ කරගන්න දන්නේ නැති නිසා අද කී දෙනෙක් හැම ආහාර වේලක් පාසාම ආවුස කොට කරගන්නවා. අප්‍රත්‍ය ආහාර වළඳලා අප්‍රත්‍ය ප්‍රමාණ වළඳලා ඒ නිසා හැම කෙනා උගෝ දෙනෙක්ගේ අකල් මරණෝට හේතුලා තියෙන්නේ ඒ ගන්න ආහාර ප්‍රමාණ කරන දන්නේ. ඒකෙන් ඒක ඇත්තටම අපේ අධ්‍යාපනයේ කිසිසේත්ම ඇත්තේ නැහැ. ඒකට හේතුව මේ දින දැනුම විකෘති කරලා දෙන්නේ මේ ආහාර වෙළඳන් කරන කම්පැනි කොහොම හරි තමන්ගේදී විකුණ ගැනීම සඳහා කරන ඒ ජඩ ජනමාධ්‍ය හරහා. ඒ නිසා අලුතින් ඉපදෙන ළමයි නැත්තම් තමන්ගේ රූපලාවන්‍ය ගැන කල්පනා කරන මිනිස්සු බුදුමාකාර විදියට මේ ප්‍රමාණි දන්නේ නැතු. ඒ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඇමරිකාව වගේ රටවල් වල ප්‍රධානම ප්‍රශ්නේ තමයි අධික තරබාරු. කිලෝරක් නැ බැලපුවාම මස් ගුලි, මස් කඩවල් ඩාම් පොඩි වයසේ ළමයි. මොනම විදියෙන්වත් නතර කරන්න බෑ. හැම වෙලාවෙම වැඩි කණේකමයි අප්‍රත්‍යආහාරමයි ගන්න. ඒක නිසා මේ සමහර ඉස්කෝල වල ගෙදරින් කෑම හදාන එන්න දෙන්නේ ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලෙන් කෑම දෙන්න. ඒ කියන්නේ දෙමාපියෝ දන්නෙත් නැහැ පොඩිය කාට තේරෙන්නෙත් නැහැ මේ සීමා කරලා. ඒ හේතුව මොකද? ඒ අපේ සංස්කෘතියෙම නැහැ මේ Tamanne ගැලපෙන ප්‍රත්‍යආහාර දරගන්න. ඉතින් ඒක මම කියන්න හදන්නේ ඒක එච්චරම බරපතල දුර්ලභමක් නෙවෙයි. ගෝකල් පුහුණු කරන්න ඕනේ Tamanne ප්‍රත්‍යආහාර ටික දැනගන්න. ඒකට තියෙන හොඳම දේ තමයි මේ ලදියම් ආහාරකින් සතුටු වෙලා වරින් වර බඩගින්නේ ඉඳලා වරින් වර සමාට ඕනට වැඩිය වළඳලා මේ පදම සකස් කරගන්නේ කොහොමද කල්යන. ඉතින් ඒක නිසා මේ ආර්යවංශ ප්‍රතිපදාවේ සෑහෙන විස්තර කතා කරලා මේකට හික්මවලා තියෙනවා. ඒ දවසක් ලොකු හාමුදුරු කෙනෙකුයි පොඩි හාමුදුරු කෙනෙකුයි දෙන්න ගෙදරකට ආරාධනා කරලා තියෙනවා. ඉතින් පොඩි ලොකු ස්වාමීන් වහන්සේ ළඟ පොඩි හාමුදුරුවෝ වාඩි වෙලා දානේ වරඳනවලු. ආරෝපවාස කරන බෙදුවේ හීල් බතක්ලු. දවසත් සීතලයි. ඉතින් ඒක වලනකොට ලොකු අහමතරන්න තේරෙන්නේ පොඩි අහමතරන්ගේ හිත හරි නැහැ කියලා. උදේ පාන්දර ඇල්හලේ බතකින් හීල් වෙච්ච බතක් වලදනවා. ඊට පස්සේ පොඩි අහම ලොකු අහමතර පොඩි අහමතර ගාවට පාදකම නැතිලා කිව්වලු පොඩි නම දිව පුච්ච ගන්න එපයි කියලා. ඥානර කල්පනා කරාලු මේ ඇල්හලේ බතක් වලනන්නේ හීල ලොකු අහමතර කියනවා දිව පුච්ච ගන්න එපයි කියලා. මොකට මේකේ අර්ථය කියලා කල්පනා කරන පොඩි අහනන කල්පනා වුණාලු මේ බත්වලඳලා මේක සීතලයි කියලා මට ද්වේෂයක් ආවොත් මං අපාය යනවා. අපාය ගියාම යම්පල්ල මගේ කටට ලෝදියාවක් කරනවා. ඒ ලෝදියාවක් කරනකොට මේ 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 වෙලාව හිත නරක කරගත්තොත් දිවිතරේ බඩක් පිච්චෙනවා. ඉතින් ඇල්ලහලේ බත්වලඳුවාට උදේට වැරඳුවාට හිත නරක කරගන්න හොඳ නැහැ කියලා ඒ හැඳුරෝ ඒකම ප්‍රතිවීක්ෂා කරන්න පටන් ගන්න තියෙනවා. ප්‍රතිවීක්ෂා කරලා ඒ ආසනෙම rahat වෙලාදී. ඒක විසච් මාර්ගයේ සඳහන් කරලා තියෙනවා උපජ්ජායෝ වචෝසුත්ව සංවේග මලබින් තදා. ඒකාසනේ නිසිජිත්ව අරහන්තං අපාරෝ. ලොකු හාමුදුරුවෝ මට කිව්වා පොඩි නම දිව පුච්ච ගන්න එපයි කියලා. මම මේක හොඳට සංවේගයෙන් කල්පනා කරා. කල්පනා කළා ඒ ආසනෙම ඒ දාන ගන්න ආසනයේදීම ඒ ප්‍රතිවේක්ෂාව නිසා මම රහත් භාවයට පත් වුණයි කියලා. එහෙම නොවුනනම් ලොකුහාමුදුරුවෝ ඒ දීප වචනේ තේරුම් ගන්න බැරි වුණා නම් බොහෝ විතර ඇල්හලේ බත වරනකොට හීලට හිත නරක වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකම ආර්යවංශ ප්‍රතිපදාවට දාලා ඒක පිළිබඳව ධර්ම සංවේගය පහල කරගත්තොත් කමඨහනක් වෙනවා. ඒක නිසා hine ene ඕනේ අකරතැබ්බයකදී ඒක හරිපැත්තට දාලා සංසාර දුක, සත්‍යයන් අතර තියෙන දුක, ඒ නිසා මේ හිත සකස් කරගත්තේ නැති වුණොත් හොඳ ආහාරින් හෝ වෙන නරක ආහාරින් වේවා තමන්ට ආධිනාව විඳින්න වෙනවා. ඒ නිසා නිස්සරණ ප්‍රඥාවෙන් වරඳන වෙලාවේදී නිස්සරණ පඤ්ඤෝ ආධිනව දසාවේ නිස්සරණ මේ පරිවංගෙති ආයචපන පින්දපාත සන්තුට්ඨිය. එහෙම තමන් උගා කල්යන මම නැවතත් කියනවා මේක පුරුදු කරන්න ගොඩාක් කල්යනවා. ආයචපන පින්දපාත සන්තුට්ඨිය කවදා හෝ තමන්ට ඒක ආදම තේරුම් ගත්ත දවසේ විචරයි ආහාර ගන්න ඕනේ මේ දේවල් වලින් සපය දේවල් ගන්න ඕනේ කියලා තේරුම් ගත්ත දවසේ එයාට පේන්න පටන් ගන්නවා අනිත් ඔක්කොම ඒකේ සීමාවක් නැතුව වන්දට හැටි. එතකොට ලොකු පරාසයක් ඇති වෙනවා. ගොක් ආර්ය වංශක ප්‍රතිපදා ගැන හිතලා සීලය ගැන හිතලා තමන්ගේ සමාධිය කඩා ගන්න නැතිව පැත්තෙන් හිතලා තමන් කවදා හෝ ඒ ආහාරපත ආහාරයේ භෝජන මත්තඤ්ඤතාවේ තේරුම් ගත්තට අනික් බොහෝ දෙනෙක් ඒකට ලෑස්තිත් නැහැ. එයත් ඒ කැමරට දක්වන ගතිය නිසා අර ඇල්හලේ බතක් කෑවට මොකද දියොපුච්ච ගන්න වෙයි කියලා වගේ තමන්ගේ මේ ගුණේ නිසා මට හරියට ආහාර වේල මනනා කරන්න පුළුවන් අනික් අයට දන්නේ නැහැ කියන මේකේ මාන්නය ඇති වුණොත් අරහත් පහත් මම උසස් කියලා ඒකත් ආර්ය වංශයට විශාල කැලලක්. ඒක නිසා තායචපන පින්දපාච සන්තුත්‍ය නේව අත්තුක්කංසේති නොපරංගම්බේති. තමන් තමන් උසස් කළ සලකන්නේත් නැහැ, අනු පහත් කළ සලකන්නේත් නැහැ. සෝහි තත්ත දක්කෝ. මෙන්න මේ ගුණය ඇති කරගන්න ඕනේ එකක්. ඒ ගුණය ඇති කරගත්තට පස්සේ අපේ හිතේ ඒකෙන් කෙලස් වගුරු වෙනවා. උගෝ දෙනෙක් කියව දන්නේ මම විතරයි දන්නේ කීසරයක් කියලා දීලා තියෙනවා නේද මම පාඩමට ගන්නේ නැහැ නේද කියලා එක්කෝ තරහක් එහෙම නැත්නම් හිතනරක් කරගන්නවා. අන්නේ සඳහා දක්ෂ භාවය කියලා කියන්නේ මේ ආර්යවංශයේ නිතර යෙදිලා ඒක වශී කර ගැනීමමයි මේක තියෙන්නේ. අනලසෝ ඒ සඳහා තමත් තමන්ගේ අඩුපාඩුවක් කියන එක හදාගන්න උත්සාහ කරනවා මිස අනුන්ගේ අඩුපාඩු බලන්නේ. මේ ළඟදී ආපු මේ මම දෙක නේද නායකත්ව පිළිමද පුහුණුවකදී වෙන්නේදී ඒ බ්‍රහ්මන් ස්වාමීන් කියලා තිබුණා මේ ගාන්ධිතුමා පොඩි කාලේ එංගලන්තේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ බෝඩින් ගෙදරකල නතරලා හිටියේ. ඒ සුද්ධියක් ගෙදර එයාගෙත් හිටියලු මේ ගාන්ධි දරුවගේ සමාන වයසේ. ඉතින් ඒ ළමයා බොහොම සෙල්ලක්කාරයි. ඒ නිසා ඒ අම්මා කතා කරලකවලු ගාන්ධිතුමාට ඇමරිකෙන්ද ඉන්දියාවෙන් ගිය කෙනානේ අනේ අපේ පුතා හරියට සීනි කනවා ඔයා පොඩ්ඩක් උපදෙස් දෙන්නී කියලා. ඉතින් කිව්වලු ගාන්ධිතුමා මොනවා කියලාත් නැහැ අර අම්මා බලාපොරොත්තු වෙච්චි පණිවිඩය ගිහිල්ලා නැහැ. ඉතින් සුමාන දෙකකට විතර පස්සේ ආයිසරයක් ගිහිල්ලා කැවලු ගාන්ධිතුමාට මේ ඔබතුමා අපේ පුතාට කිව්වද කියලා. ඊට පස්සේ කිව්වලු මම අද කියන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊට පස්සේ ආවලු ඇයි බලන්න මං කියලා සුමාන දෙකක් නේ කියලා. නෑ මම සීනි කෑම නැතර කෙරුවේ ඊයේ කිව්වලු. ඉතින් මම යෝරණකම් හිටියේ කිවලු යාට කියලාද? ඒ නිසා තමන් එකෙන් හැදෙනව මිස උඟ දෙනක හිතන දකින්කොට මේ ඉන්දියාවෙන් ගිය නිසා යා ඉස්සින්නාන්ත කෙනෙක් වෙන්න ඇති කියලා. නමුත් ගාන්ධිතුමා අයත් හතුතු නෑ තමන්ගේ සින්කම් පිළිබඳ. ඒ තීදි කාටවත් කියන්නේ නැහැ. ඒ වගේ මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ තියෙන මේ නිහතමානී ගතිය එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුට වෙන ගතිය අමාරු වරුදු කරන්න. මම හිතන්නේ අමාරු මොකක්වත් නිසා නෙවෙයි අපි මේ අනුන් එක සංසන්දනය කරන නිසා. හිතනවා අපි පන්සලේ ඉන්න අනික හාමුදුර ඔක්කොම මං වගේ පුරුදු වෙන්න ඕනේ කියලා. අපි ගෙදර ඉන්න ඔක්කොම පවුලේ සමාජිකෝ මේක කරන්න ඕනේ කියලා කවදාවත් බෑ. 100%ක් සහතිකයි කවදාවත් බෑ. මේක සංසාරය පුරුදු කරන්න ඕනේ වැඩක්. ඒ පුරුදු කරපේ කරන්න මේක ඇහෙනකොටම ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු කුසල ඡන්දයක් පහන මං ශක්ති ප්‍රමාණයෙන් මම පරිචිත කරගන්න හදනවා කිය. නමුත් මේ අසත්පුරුෂයාට කාලකන්‍යා දිචෙන්නේ මේ බුදුහාමුදුර හැම මඟුලටම ඇඟිලි ගහන කන බත්පතටත් ඇඟිලි ගහනවා රිද්දටත් ඇඟිලි ගහනවා ඉන්න ගෙටත් ඇඟිලි ගහනවා කොහොම කරන්න පුළුවන්ද කියලා. මෙයාට හිතෙන්නේ ඒක නිකන් අනවශ්‍ය විදියට මේ එලි මාංශයට කඳවුව දාලා හිර කරන්න හදනවා. ඉතින් ඒ වගේ මනුස්සකට මේක පටවන්න ගියොත් අනවශ්‍ය පෞද්ගලික ප්‍රශ්න ඇති වෙනවා. එනිසා මේ ආධිවංශ ප්‍රතිපදාව යනකොට අර විපස්සනා කරනවා වගේ මම දැන් මෙතන කිරුපමානේ පමණයි. හැබැයි අර බුදු කෙනෙක් මේක උත්තර ප්‍රතිපදාවක් වශයෙන් දිනු කරපු නිසා මේකේ සබහවකට කී හැකියි. කාටවත් ඇඟිලි ගන්න නෙවෙයි මේ බුදුහමරු කියලා තියෙන දෙයක්. නමුත් එක එකනා අහුල ගන්න හැටි, එක එකනෙක් එක ජීවිතේ සම්බන්ධ කර ගන්න හැටි සම්පූර්ණ සංසාරගත ආපු ගැම්ම හැටියට තමයි සිටුවේ. එනිසා රජවරු මොකද කරේ? එහෙම නැත්නම් රටේ මහතුරු මේක මිනිස්සුන් අහන්න සැලැස්සුවා. අම්බල කරුණ නැත්නම් අද සංසාර ඉස්සල්ලා අවදට අහපල්ලා. අහල පුළුවන් තරම් මේක පටන් ගනිලා. පටන් ගන්න මොකද වෙන්නේ? ඥානෙ දැනුම ආර්යවංශ සූත්‍ර දෙපිලිපන්දව තියෙන සුත්තමේ ඥානෙ වැඩි වෙන්න වෙන්නේ මේ මිනිස්සයා අලුත් දෙයක් මේ හම්බ වෙන එකක් නෙවෙයි තියෙන එකෙන් ලැබෙන සතුට වැඩි කරගන්න. ඒ නිසා මේ මුළු ආධ්‍යාත්මික ගමනේම අත්‍යවශ්‍යම පෙරගමන් කරුවේ යුතු මේ සතුට මේ සන්තුට්ඨ හෝති කියන එක ඒක අද මේ ශාසනය පිළිබඳව සරුවචන් හංසය පිළිබඳව විකෘති ප්‍රතිරූපයක් තියෙනවා. සරුවචන්සේ මෙච්චර සතුට හඳුනන්නේ නැති සතුටට ගරු කරපු නැති කෙනෙක් කියලා තමයි බෞද්ධයත් හිතන්නේ අන්‍යගම් කාර්යය හිතන්නේ. නමුත් සරුවචන්සේ පුදුම ලස්සනට තමන් ළඟ දැනටමත් තියෙන දේවල් වල සමතුලිතතාවය ඇති කිරීමෙන් සතුට ඇති කරලා අනිකට සතුට ඇති කිරීමේ ක්‍රමය පෙන්ලා දීලා තියෙන නිසා මේ සන්තුට්ඨෝ හෝති කියන ගුණය නැත්තම් කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ. කවදාකවත් මහානකමක් හරියන්නේ නැහැ. එනිසා යම් කිසි කෙනෙක් අත්තකිලමතාන යෝගයට වැටිලා විනය පටලවාගෙන මෙව ඉස්සරහින් තියාගෙන යන්න ගත්තොත් ඒ කටුකොලක් කරගන්න. දූවිලි පාරක් දිගේ කටුවත්තක් අදගෙන ගියාගේ හැම තැනම හීරෙනවා. එන්නේ මේකේදී උපයන පුළුවන් ඒ සතුට ලබන්න අපිට දැනට හම්බෙච්ච ටික හොඳටම ඇති. කිසිම තැනක සරුවත් යන අංශේ අසවල් දේ ලැබුණොත් තමයි සතුට කියලා නැහැ. දැනට මේ තියෙන එකමයි දේ. මේක දක්වන ආකල්පය තමයි ප්‍රශ්නේ. ඒ ආකල්පය වුණත් Taman තුල වැඩෙනවා නම්, සීල සමාධි ප්‍රත්‍යන්ත එක වැඩෙනවා නම්, අනික් කෙනා ඒ මිම්මෙන් නම් මනින්න යන්න එපා. ඒක විශාල සමාජික ප්‍රශ්නයක් ඇති කරනවා. දැන් භාවනාවට හෝ වේවා නැත්නම් අර ගාන්ධිතුමාට බෝඩි මිස්ටර්ස් කියුවා වගේ තව කෙනෙක් හදනවයි කියලා දෙන එක බාර දෙන එක ඔය කවුරුත් හිතුවට කවදාකවත් කෙරෙන්නේ නැහැ අන්තිම අමාරුයි. නමුත් තමන් ඉදිරිපත් කරලා තමන් හදනවා කියන එක දෙවන්නේකින් අවසර ගන්න ඕනේ. ඒකට නිතරම එලඹ සිටි ගතිය. අවස්ථාව එනකොටම එලඹ සිටි ගතියට භාවනා කරන අයට මේ ආර්යවංශ ප්‍රතිපදාවට යෙදී ගත කරන දේ අවස්ථාව වැඩි වීමෙන් හොඳට පේනවා. නමුත් මේක නැහුනොත් මේකයි බුදුරජාණන් වහන්සේගේ මේ සීලය රැකීම රාශකන පත්‍යන් ටික කියලා උඟ දෙනෙක් ඒ මිහිරියාව ඒ సౌందර්යය ලබ ගන්න බෑ. ඒක නිසා මේක පුළුවන් තරම් ඇහෙන්න සලස්සන්න ඕනේ කෙනෙකුට. ඒ වුණත් මම හිතනවා මේ වගේ ධර්මයක් අහලා තේරුම් ගන්න නම් අවුරුදු 30-40 පණින්න වෙයි. 30-40 ඉස්සලා තියෙන පුදුමාකාර පරිභෝගිකත්වයක්. ඒක හරියට අර මේ රූපාන්තරණයේදී සලබයා දලබුවා දැන් කැටපිල වැඩිම කණ එක කාලා තමයි ඌ ගිහිල්ලා අන්තිමට කෝෂගත වෙන්නේ. කෝෂගත වුණාට පස්සේ ඌ සම්පූර්ණ ලෝකෙන් අයින් වෙනවා. ඒක අර කණ වේලාවේදී සීමාන්තිකයි. ඒ වගේ තමයි අවුරුදු 20-30 යනකොට මේ වගේ බණක් කියවට කාටවත් ඒකේ රසයක් ගන්න බෑ. ඒ අත්තන්න බෑනේ මේ අවශ්‍ය හිර කෙරිල්ලක් තද කෙරිල්ලක් කියනවා. නමුත් භාවනා කරන්න කෙනෙකුට මම හිතන වැඩිමාල් කෙනෙකුට මේක පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒසක් කිසිම දවසක ඒ තමන් ඒ ගුණේ වැඩෙනකොට ඒ මිම්මෙන් තව කෙනෙක් මනින්න එපා. ඇයි මට පුළුවන් නම් උඹට බැරි කියන වචනේ ඒ අර ධර්ම ගැඹිරත්වයේ දන්නේ නැතිකම නිසා කරන දෙයක්. ඒ නිසා අත්ුක්කංශන පරවම්බන දෙක දුවට පරිශං කරගන්න ඕනේ. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිෂ්‍යතෝ. අන්නේ දක්ෂතාවය ඒක කියනවා නම් සංසාරේ තියෙන මෝරච්ච ගතිය කියලා. ඊනම් සංසාරේ මෝරච්ච ගතිය ඒ සඳහා සම්පජඤ්ඤය නුවණින් කල්පනා කරන ගතිය සහ සතිය මම හිතනවා ඒක ගාක් අඩුයි කියලා භාවනා කරන අයගේ කියලා විශේෂත්වයක් නැහැ. එදිනදා ජීවිතයේ අවතුම් පැතුම් වලින් මේ පරියන්කේ තියෙන සතියට සක්මණේ තියෙන සතියට දක්වන සම්බන්ධතාවය දැක ගන්න ගොඩක් කල් යනවා. කොහොමද මේ වගේ දෙයකින් මේ සතියට උදව් කෙරෙන්නේ කියලා මේක අවසානයේදී භාවනා රාමතා ආර්යවංශගෙන කතා කරනකොට ਸਰවචනසේ හඳුන්ලා දෙනවා විශේෂ ක්ලේශ ධර්මයක් අරතිය කියන එක මම බැලුවා පහුගිය ටිකේ මේ ආශිවංශ සූත්‍ර දේශනාව අහන්න පටන් අරගත්තේ මම හිතන්නේ මම 86 වගේ ඒ කාලේ ඉඳලා කවදාකවත් මම දැකලා නැමේ අරතිය කියන ධර්මයේ මාතෘකාවට සම්බන්ධ කියලා තියෙන බණ. හරියට සතිය වගේමයි. අරතිය කියන චෛතසිකය මාර්යාගේ දෙවෙනි බලවේගය. මාර දශමාර සේනාවල පළවෙනි එක තමයි කාම කාමාතේ පටබා සේන. මාර්යාගේ පළවෙනිම බලමුළුව තමයි මිනිස්සු සංසාරේ බැඳ තියෙන මේ කාම ආශාව අපි දන්නවා ඒ තෘෂ්ණාව කියලා. ဒုတိය අරති උච්චති. දෙවෙනි ද තියෙන්නේ අරතිය. අරතිය කියන එක අපේ අටුවාචාරින් වංශලා විස්තර කරන්නේ අධි කුසලයට ඇති කැමැත්ත අකමැත්ත කියලා. ඒක ඉන් එහාට කවුරුත් විචාර කරන්නේ නැහැ. විචාර කරන්න යන්නෙත් නැහැ. මොකද ඒක මේ නිකන් විචාර කරනවා විතර නෙක පිහිටලා කිව්වොත් විතරයි හිටින්නේ. නැත්තම් ඒක නිකන් හුදු කටවචනයක් විතරක් වෙනවා. අධි කුසලයේ සහ කුසලයේ කියන දෙක තේරුම් කරලා දෙනකොට අපි අර මුල් දවස්වල ධර්ම සාකච්ඡාවලදී ගත්තා වගේ හොඳ සහ වඩා හොඳ කියන දෙක අතරත් එක තමයි සම්බන්ධ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ප්‍රස්තාවක් ලැබුණොත් මේක හොඳයි ඊගාව විකල්පේ වඩා හොඳයි අන්න ඔය දෙක දුන්නට පස්සේ යම් කිසි කෙනෙක් මේ අමාරුවෙන් උපයගත්ත හොඳ ආරස්සා කරන ඉරිමන තියෙන මෝඩකම නිසා අර වඩා හොඳ ප්‍රස්තාව අතහරිනවා නම් ඒකට කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා. නමුත් ඒ වෙනුවට යම් කිසි කෙනෙක් හොඳත් උපයාගත්තේ ਉਹ අමාරුවෙන් තමයි. නමුත් ඒ වෙනුවට වඩා හොඳයක් හම්බ වෙච්ච වෙලාවේදී හොඳ ගැන තැකීමකින් තොරව වඩා හොඳට පෙළඹෙනවා නම් ඒකට කියනවා අරතිය කියන බලවේගයේ මාර බලවේගයේ මැඩ ලැබුවයි කියලා. ඉතින් මේ භාවනා යෝගාවචරයක් වේවා ආර්ථිකය ගැන හදන බිස්නස් කරන කෙනෙක් හෝ වේවා රටක් කරන කෙනෙක් හෝ වේවා තමන් ලැබෙන අවස්ථාවේදී ඒ වඩා හොඳ කුසලයට යන්න අවස්ථාවතියෙද්දි ස්ලාමක කුසලයේ කරනවා කියන එක හොඳට හදව පිහියක මුහත මොට්ට කරගත්තා වගේ. මේ නිසා ඒ තමන් හම් වෙන ඒ වටිනා අවස්ථාව වැඩ ගන්න නැතුව පසර දාන නිසා ඒක නා දන්නේම නැතුව තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම මලකට ගන්න පටන් ගන්නවා. ඒ අරතිය උඟාවක් වෙලාවට කම්මැලිකම වශයෙන්, නීරසකම වශයෙන්, ඒකාකාරීකම වශයෙන් තමන්ගේ ජීවිතය ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච වෙලාවට සාමාන්‍ය තර්කෙන් සලකලා බලලා ඒ හොඳ කුසලේ පැත්තක දාලා ලාම කුසලයට යන්නේක අද බැලුවොත් ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක අපි දානය උඟාවක් වේදන් යන වැඩක් බොහොම දුරදිග යන්න ඕනේ. හොඳ සද්ධාවන්ත නැත්නම් සීලවන්ත ප්‍රතිග්‍රහකෙක් හොයාගන්න ඕනේ. ඒ නිසා මේ දාණය වරකමට වැඩි වන්න හොඳ දෙයක්. කුසලයක්. එහෙම නැත්නම් කවුරුත් හොඳයි කියන දෙයක්. නමුත් මේ දාණේදි කරන්නේ ඒ කල යුත්තේ කිරීම හරහා චාරිත්‍රයක් හරහා පින් කිරීම. නමුත් සර්වඥාන්ත හැම්බිලාම අප්‍රමාදේ ගැන කතා කරන්න කියලා තියෙනවා. කල යුත්තේ කිරීම හොඳයි. ඊට වඩා හොඳයි නොකල යුතු නොපනත් ගන්න නොකර සිටීම කියලා. කල යුත්තේ කිරීම චාරිත්‍ර රැකීම හොඳයි. නමුත් වැරිය යුතු වාරිත ධර්ම වලින් වැළකීම ඊට වඩා හොඳයි. වෙන විදිහකට කියනවා නම් සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය, බොරු කීලම්, හිස් වචන, පරස වචන, මත්පැන සහ වැරදි ජීවිත රටාව කියන එක නොකල යුතු නොපනත් ගන්න. එතකොට කෙනෙකුට තියෙනවා නම් මට දන් දෙන්න පුළුවන් කාට හරි මෙච්චර ගාණ දන් දෙනවා ඒ වෙනුවට මට ඊට වඩා සත්‍යයක්වත් පියදම් වෙන්නේ නැතුව සීලයක් සමාදන් වෙලා ඉන්නවා. ඔයත් යන්න ඕනෙත් නෑ. අදිෂ්ඨාන කරන එක විතරයි තියෙන්නේ. මම ඊට පස්සේ මම මේ පින් කරපු අද්දකින් ආයෙ සත්තු මරන්නේ නෑ. අවස්ථාවක් හමුනොත් මම මරන්නේ නෑ. මම කවදාකවත් ඊට පස්සේ නොදුන් දෙයක් ගන්නෙ නෑ. මම කවදාකවත් වැරදි ආචාර ධර්ම කාමාචාර කඩන්නේ නැහැ. මම බොරු කියලා හිච්චත් කතා කරන්නේ නැහැ. මම ඊට පස්සේ මත්තම් පාවිච්චි කරන්නේ නැහැ. මම වැරදි ජීවන රටාවට යන්නේ නැහැ කියලා ඒ සීල අදිස්ථානෙ මොනම වේදමක්වත් නැහැ. නමුත් අද ඕනතරම ඕනතරම් කියලා කතා කරන්ද දානෙකට සම්මාදම තිබුණට සීලයකට කවුද එන්නේ කියලා? අච්චර වියදමක් මොනවත් නැති උනට මනින්න කිරන්න බැරි තරම් කුසලයක් වෙනවා. ਸਰුවත්තරනේ සඳහන් කළ තියෙන සීල කුසලය ගැන කතා කරනකොට පාණතිපාතං විරම පටිවිරතෝ බික්කවේ මහා දානං අග්ග දානං අරියස්ස විනයේ ඒක ආර්ය විනයේ මහා දානයක් තමයි සතුන් නොමර අබේ දානේ දීම. හොරකම් නොකර අබේ දානේ දීම. ඒ වගේම තමයි ඒකෙන් ලැබෙන කුසලය මොනම ක්‍රමයකින්වත් මනින්න බෑ කියලා. ඒ මොකද එක පුද්ගලයෙක් එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන කරොත් මම සතුන් මරන්නේ නෑ කියලා ඒ පුද්ගලයා නිසා බේරෙන සත්ත්ව ප්‍රමාණය නැත්නම් සතුන් හම්බෙන සාන්තිය ප්‍රමාණ කරන්න බෑ. ලෝකෙ සත්ත්ව ප්‍රමාණ කරන්න බැරි නිසා. එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන කරනවා මම සතුන් මරන්නේ නෑ. එතකොට ඊ ලැබෙන සාන්තිය ලබන සත්තු ගන්න මනින්න බැරුවා වගේ එක චිත්තක්ෂණයක් සිල්තරකවම ලැබෙන කුසල චීම කරන්න බෑ. නමුත් බලන්න බෞද්ධයා දානේ සීලය ගත්තාම මේ අදි කුසලයේ තියේදී කුසලයට කොච්චර එළඹෙනවද කියලා. එනිසා කිව්වොත් එහෙම මේ ජීවිතේ කරගන්න තියෙන උත්තමම කුසලයේ තමයි එක සුමානයක් විතර පැත්තකට ඉලා සිල් ලකිනේ කියලා. අපි දෙට නිදර්ශන කරුණු කියන්න බෑ. අපි ඇයි එන්නේ නැති කියලා අහුවත් එහෙම මොන තරම් දේවල් කියනවද කියලා. එහෙම නේ අතපය කඩාගෙන හරි දාණයට පෙළඹෙනවා. මේන මේ දේ කුසලයේ සහ අදි කුසලයේ දෙක අතර මේ සංසන්දනයේදී මේක වෙනස් කරන්න නැත්නම් මේක ජන විඥාණයට යන්න මේක කියලා දෙන්න මචං මෛත්‍රී බුදුහමතුරු ආවත් හරියන එකක් නැහැ. කියයි මෛත්‍රී බුදුහමඳ වැරදිලා තියෙන්නේ කියලා. දාණේ තමයි ලොකු. දාණේ තමයි මේ බොහොම සමාජශීලී වැඩේ මේ අනුංගිරිය අනුකම්පාවෙන් සීලි හරි මාත්මාර්ථකාමීව වැත්ත කරලා තප්පිටත්ත් යන කාට කරන්න බැරිද? ඒක නෙවෙයි සාසනෙ කරනවායි කියලා කියන්නේ දන් දෙනවායි කියලා ඌකම නෙමෙයි කතාව. ඊට පස්සේ සීල් රකින්න කෙනෙකුට කිව්වොත් එහෙම ඔය සීලෙ කොහොමඩක්වත් අල්ලගෙන ඉන්න බෑ. හිත හදන්න නැතුව ඔය සීලෙන් කරන්න හදන්නේ කාය වචන දෙක විතරයි. හිත හදන්න නැතුව කියලා සීල් රකින්න කෙනා සමාජයට පෙළඹෙනවායි කියන එක භාවනාවට පෙළඹෙනවායි කියන එක ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. නමුත් සමාධි එක චිත්තක්ෂණයක හම්බෙන ආනිසංස සීලයේත් එක බලනකොට මහාදි කුසලයක්. සමාධි තියෙනවා මන්ට. ඉතින් අන්නේ වගේ අවස්ථාවල් තියෙද්දී අපි මේ ලාමක කුසලයට බැඳීමට මොන්න තරම් නිදහසට කරුණු කියනවාද කියලා බැලුවොත් මේකට බලපාන ප්‍රධාන හේතුව මේ අරතිය කියන චෛතසිකය. අපි හිත හරියට තර්ක කරනවා, හරියට පෙළඹෙනවා, අල කළ යුතු ලාමක කුසලය අනිවාර්යම කළ යුත්තක්. අදි කුසලයේ කොච්චර දෝ මගහැරෙත. මිච මේක බණ කිව්වට හෝ ආදර්ශ දුන්නට හෝ ඒ පුද්ගලයා තුළ පෙළගැස්ම එනකන් තේරෙන්නේ නැහැ. අන්නේ පෙළගැස්ම එන්න කුසලේ සහ අධිකුසලේ වෙන් කරගෙන අධිකුසලයට හැකිතා සාක්ෂි දීමේ ශක්තිය එන්න ආසන්නම ධර්ම විදියට සර්වචන්සේ පෙන්වන්නේ ආර්ය වංශ ධර්ම. ආර්ය වංශ ධර්මයේ දන්න කෙනා හැම වෙලාවෙම සංසාර බයේ සංවේගය ඇති කරගෙන අධිකුසලයේ ලං වෙනකොටම අධිසරයක් කල්පනා කරන්නේ ඒකට යනවනම් මේ පෙත දවස් 6න් 7න් ඉවර කරගන්න. නැත්නම් අවුරුදු 7න් ඉවර කරන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ කිලිම සතිපට්ඨාන්සේ සඳහන් කරනවානේ අවුරුදු 7න් ඉවර කරන්න බැරි මොකද අපිට මේ කුසලයේ සහ අධිකුසලයේ දීපහම අපි নানা ආකාර තර්ක කරලා අධිකුසලයේ පැත්තකට දාලා මේ කුසලයටම එළමෙන ගතිය තියෙනවා. ඉතින් ඒක කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි මේ කෙලස් කියන්නේ ඕනෝකට තමයි. මෙච්චර ලස්සනට මේක පැහැදිලිව වෙන් කළා තියේදී අපි අර ලාමක කුසලයේ යගේ කිරීමට හේතු තර්ක ගේනවා. ඒක නැති කරන්න ඕනේ නම් ඒත් මේ සමාජය පිළිබඳව විශ්වාසයක් දෙන්න බෑ. Tamanda taman නැති කරගන්න ඕන නම් හැම වෙලාවෙම Taman පාවිච්චි කරන සිව්පසේදී නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ දේ පාවිච්චි කරන්නේ මොන ප්‍රයෝජනෙටද? ඒ ප්‍රයෝජනෙ පිට අතිශෝක්තියකටවත් සුඛෝභෝගීතරක් නැතුව ඒයින් සතුට වෙන ගතිය තියෙනවනම් ඒ මිනිසයා මේ සිව්පසේ සඳහා ගොඩාක් වෙලා නාස්ති කරන්නේ. මේ කැමට ඇඳුමට gedරට ඒ වගේ දේවල් වලට මුළු ජවසමත් ගත කරලා අතිකාල සේවාවල් කරමින් ගන්ධනවතල රට රාජ්‍ය වලින් ගිහිල්ලා හම්බ කරගෙන ඕකේ දඟලන්න දෙයක් නැහැ. ආනි අගයන් ආඩම්බරය සකස් කරගන්න නැති විඤ්ඤාණ කද්දාකවත් ජීවිතේ දවසකට පැයක් වෙන් කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ භාවනාව සඳහා. මාසයකට සුමානයක් නැත්නම් සුමානයකට දවසක් කද්දාකවත් වෙන් කරන්න. මොකද හැමදාම සිව්පසේ මන්දිකමෙන් පෙළෙනවා. ඉතින් මේක තමයි සංසාරේ දිගටම ගියේ හරස්කඩත් මෙච්චරයි. ඉතින් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ අර්ථය කියන චෛසිකේ පැත්තකට දාලා භවනා රාමෝ හෝති භවනා රතෝ කියන විදිහට මේ කයට හොඬ දීලා මදි හිතට ඩිංගිත්තක් කන්න දෙන්න ඕනේ. කයට විතරක් හේවණක් දීලා මදි හිතට පොඩ්ඩක් හේවණ දෙන්න ඕනේ. කයට විතරක් ඇඳුම් ගන්නදලා මදි හිතට විතරක් ඇඳුම් ගන්නන්න ඕනේ කියලා මේ ඒ පැත්තට හැරෙන්නේ මේ ආරිවංශ සූත්‍ර දේශනාව වගේ ධර්මතාරහ තමයි. ඉතින් ඒ බුදු පඬිස්සංශ මේකෙන්ද මන්දන ඒ ධර්ම කොටස අරගෙන තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්සෙගේ ආහාර ජීවිතය රකිත ගියාම මිනිස්සයා ඝන ද්‍රව ආහාර වායු මතින් මේ ශරීරයේ කුච්චලකට අපි ආහාර දෙනවනේ ඝන ආහාර දවසට තුන් වේලක් ගන්නවා ගිහියෙක් වශයෙන් ද්‍රව යම් කිසි ප්‍රමාණයක් ගන්න ඒක හුස්ම ගන්න ඉතින් මේ තුනේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සත්‍යගේ ආහාර පිළිබඳව ලියපොත මෙලදී සිංහලටත් ඇවිල්ලා තිබුණා මේ කටෙන් ඇවිල්ලා පස්සෙන් එළිවෙච්ච පිට වෙච්ච ආහාර මේ වෙනකොට ලොරි රෝඩ් කීයක් වෙන්නේ නැද්ද කියලා. කෝච්චි පෙට්ටි කීයක ආහාර දැන්න ගිහිල්ලා නැද්ද කියනවා. මෙහෙන් ඇවිල්ලා පල්ලෙහැන් යනවා. මේක ඒ වගේ නිකන් මේක පැය 4ක් ඇතුළත කොම්පෝස්ට් එකක් දිරන්න මාස 3ක් යනවා. මේක පැය 5 යනකොට දිරනවා. දිනන පල්ලෙහැට දාන. ඉතින් කච්චරක කට අරගෙන ඉන්නවා. එන්නේ ඒක තමයි තියෙන්නේ. ඥානানন্দ සාංශ කිව්වාර පල්ලෙහා තියෙන චිත්‍ර වෙනුවට අඳින්න ඕනයි කියලා උස කන්දක් උඩ හාමුදුරු කෙනෙක් කට අරගෙන ඉන්නවා 10-15 දිනක් විතර කර තියාන බත් ඇටගෙනලා සල්ලු කරනවා කට ඇතුළේ. අන්න ඒක බෙන්ඩුවොත් සංවේගයේ 15 ඉක්ව මේ කෑමට මේ දවල් කෑවට රැ වෙනකොට බඩගිනි. රැ කනකොට හෙට උදේ වෙනකොට බඩගිනි. මේකට ව්‍යාවෘත වෙන එකේදී අපි ඩිංගිත්තක්වත් මේ හිතේට ආහාර දීම ගැන මේ කයට මෙච්චර ඝන ද්‍රව ආහාර පුරවන්න හදනව හිතට ආහාරයක් දීම ගැන කල්පනා කරනවා. ඒකෙදි කොච්චර පටලවිල්ලක්ද තියෙන්නේ කියලා බලන්න අපි කයට දෙන ආහාර ඝන ආහාර සඳහා දවසෙන් ජීවිකාවෘතියේ බඩ රසායන පැය කීයක් ගත කරනවා කියලා බලන්න. නමුත් මනුෂ්‍ය ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්මට ඝන වලට නෙවෙයි ගොඩක් මේ වැදගත් වෙන්නේ ද්‍රව ටික. සාමාන්‍ය අසෞඛ්‍යයෙන් කියලා කියනවා උඹේ කන දෙය හැටියට තමයි අපි විනිශ්චය වෙන්නේ කියලා. නමුත් ඇත්තටම කියනවා නම් මනුෂ්‍ය විනිශ්චය වෙන්නේ ඝන ද්‍රව ප්‍රමාණය. නමුත් ද්‍රව ගැන අපි එච්චර සලකන්නේ ඝන ආහාර පිළිබඳව හරියට මහන්සියට. නමුත් ඝන ආහාර නැතුව මාස 6ක් ඉන්න පුළුවන් මැරෙන්නේ. ද්‍රව නැතුව දවස් 7කට වැඩි ඉන්න බෑ. ඒ තරම ඒක ජීවිතයට සම්බන්ධයි. නමුත් අපි ද්‍රව ගැන සැලකිල්ලක් නැහැ. බඩ පුරෝණ එක තමයි බලන්නේ. ඊට තෙදි ඉතාමත්ම උච්චන්නයි උග්‍රයි වාතය. වාතය නැතු විනාඩි 7ක්වත් ඉන්න බෑ. අපි මේ ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් වාතය ගැන හිතලවත් නැහැ. මොකද ඒක නොමිලේ හම්බ වෙන නිසා ඒක පොඩ්ඩ වෙනස් වුණොත් සුළු වෙලාවකින් මැරලා යනවා. මේ තරම් ආහාර පිළිවඳ ඝන ආහාර පිළිවඳ තැකුවට ද්‍රව ගැන නොතැකුවට වාතය ගැන නොතැකුවට ජීවිතයට සම්බන්ධතාවය බලනකොට ඔබ සම්පූර්ණ අනිත් පැත්ත තියෙනවා. මේ වගේ සම්බන්ධයක් තියෙද්දී යම් කිසි කෙනෙක් හිත භාවනාවකින් හදනවා කියන පැත්ත අමතක කරලා මේ කයේ ආහාර ටික පිළිබඳව කොච්චර ව්‍යවෘත වෙනවද කියලා බැලුවොත් අපි කොච්චර අකරුණාවන්තද කියලා අහනවා මේ හිත හදන වැඩේට. ඒක නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් චේතනා කායික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ මානසික වශයෙන් සම්පූර්ණ චේතන නැති වෙච්ච වෙලාවේ පමණමයි හිත සැනසෙන්නේ. හිත සුව වෙන්නේ. හිත gedere ඉන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොයි මොහොතද චේතනා විරහිතව ගත කරන්නේ. ඉතින් මේ හැම වෙලාවෙම හිත තියෙන කොට දාපු මාළුවෙක් වගේ දඟල 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 තියෙන කොයි වෙලාවෙ මට සාන්තියක් තියෙද? කොයි වෙලාවෙ මට මානසික අසහන නැති චිත්තක්ෂණයක් හම්බෙයිද? කොයි වෙලාවෙ මට විවේකයක් ලැබෙයිද? කොයි වෙලාවෙ මට උදේකලාවක් ලැබෙයිද? කොයි වෙලාවෙ මට විශ්‍රාමයක් ලැබෙයිද? කොහොමදක්වත් නැහැ. මොකද මේ කෑම ටික. මේකට මහන්සි වෙනවා අර හිතර දෙන ආහාර වේල නැති නිසා. ඒ නිසා මිනිස්සු අඩු ගානේ සංසන්දනාත්මකව මේ කය හදන්න දඟලන දැඟලිල්ලෙන් යම් ප්‍රමාණයක් හෝ හිත හදන්න යෙදෙව්වොත් ඒ මනුෂයා කොච්චරක් තමන්ගේ ජීවිතේ සුන්දරව ගත කරලා සෞඛ්‍ය මේ කරුණාවන්ත වේද කියලා අහනවා තමයි. ඉතින් ඒක අල්ලපු ගෙදෙට කියලා හෝ ආගමික නායකට කියලා හෝ රාජ්‍ය නායකට කියලා වැඩක් නැහැ. තමන් ඒ සඳහා තමන්ම වෙලා ගත්තේ නැත්නම් එකක් මතක තියාගන්න අපේ චිත්තයෙන් ඉන්න නෑදෑයෝ ඉන්නවනේ. අපේ යැපෙන ඔය එක එකක් අපේ සුභ සිද්ධියකට හිතන්නේ. ඒක 100 200ක් සත්‍යක් ලෝකේ. අපි ඒගොල්ලගේ සුභසිද්ධිය බැලුවට ඒ මිනිස්සු අපෙන් කඩා වඩා ගන්න යන මිසක කවදාකවත් මේ හම්බ කරන මනුස්සයාගේ විවේකය ගැන, හම්බ කරන මනුස්සයාගේ චිත්ත සාන්තිය ගැන, හම්බ කරන මනුස්සයාගේ හුදකලාව ගැන ඒගොල්ල හිතන්නේම නැහැ. ඒගොල්ල හිතන්නේ එහෙම බෑ අපි ඒව බලපං. ඉතින් ඒ මෝල් වහන්සේ තමන් ගැන හිතන්නේ නැත්නම් ඒ මනුස්සර තියෙන්නේ වහකන එක තමයි. නැත්නම් heart attack තමයි. එහෙම නැත්නම් cholesterol තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පැත්ත කරලා කියනවා ඔක සංසන්දනාත්මක වෙන හිත කය හදන්න දගලන එකේ යම් ප්‍රමාණයක් හිත හදන්න දෙන්න නම් අපි අර කුසලයක් හම්බෙන වෙලාවේදී වැඩි විවේකයක් වැඩි විස්රාමයක් වැඩි හුදකලා බවක් හම්බෙන දිහාට අදි කුසලයේ තේරුම් ගන්න උත්සාහ කරේ නැත්නම් අපි කිසිම ලෞකික විශේෂකින් අපිට උකු ගන්න ඒ නිසා යම් වෙලාවක අපිට පුළුවන් වුණා නම් ඒ සඳහා මේ වගේ සත්‍යයක් වෙන් කරගෙන හෝ පැයක් වෙන් කරගෙන හෝ උදව් කරන්න ඒක බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා එදා ඉඳලා රහසින් අපිට උගන්වපු පණිවිඩයක තමයි. නමුත් ඒක දියුණු කරනු කරගන්න ඒක අදිෂ්ඨාන පූර්වක ඉදිරියට යන්න භාවනාවෙන් විතරක් බෑ. කද්දාකවත් බෑ. ඒකෙන් අපිට එත සකස් කරන්න පුළුවන්. ඒකට අපි අත්‍යන්ත සකස් කරන්න වගේ ඒ ආජීවය සකස් කරගෙන සාමාන්‍ය ලද දෙයින් යැපිලා ඇඳුම ගැන ආහාර ගැන සීනාසන ගැන කටයුතු කරොත් එන්න අර හිත හදා ගන්න වැඩි හිතට ආහාර දෙන වැඩි අපිට වැඩි වැඩියෙන් උපයන්න පුළුවන්. මේකට මාර්ගයේ කිසිම සහයෝගයක් නැහැ. එයා පැය 27ට 25ක වැඩ අපට දෙනවා. අපි කිට්ටුවන්තෙන් ඉන්න අපේ නෑදෑයෝ කියන කට්ටිය හෝ කිට්ටුවන්තේ ඉන්න මේගොල්ලොත් පැය 25ට 26ක් වැඩ දෙනවා. කිසිම කෙනෙක් අනුකම්පා මේෂා තමංගෙන අනුකම්පා තියෙන මිනිසයා අරව කරාරිනවා කියන එක නෙවෙයි. ඒවයි මඟහරිනවා කියන එක නෙවෙයි. ඒ බුද්ධ ආමඳුරෝ කියාවු මේ ක්‍රමයට ටික ඒ හිතට ආහාර දීමේ වැඩපිළිවෙල කරන්න ඕනේ. නිසා ඕනම වෙලාවක මම දැන් මෙතන කියන එකට චිත්තක්ෂණයට හිත ආවන එච්චරමයි ඒ චිත්තක්ෂණය පමණමයි හිතට ස්පාසු දෙන ඉසුබුලන්න පුළුවන් චිත්තක්ෂණ. අනේ හැම චිත්තක්ෂණයකම අපි ඉන්නේ චේතනා භරිතව. අපි ඉන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ. අපි ඉන්නේ දැන් මොලේ කැන්සර් එකක් තියෙනවායි කියලා පණිවිඩයක් හම්බෙච්ච මිනිස්සු එක්ක කොහොමද ගත කරන්නේ? තම මාස දෙකකින් මැරෙනවා කිව්වට පස්සේ අන්නේ වගේ තමයි. ඒ නිසා අපි කයට දක්වන මේ තරම් සැලකිල්ල සීපශිර දක්වන මේ තරම් සැලකිල්ලේ 100ට ගතියක් ගති ප්‍රමාණයක් හෝ ඒ සතිය පිහිටවනවන අරතිය මැඩලනවන වර්තමාන මොහොතේ ගත කරනවන ඒ සඳහායි මේ අවතුම් පැවතුම් ටික සර්වචන්සේ සඳහන් කළ තියෙන්නේ. ඉතින් ඒක අපි භාවනා කරන්ට දඟලනවා අවතුම් පැවතුම් සකස් නොකර. අපි භාවනා කරන්න දඟලනවා ඉන්ද්‍රිය සංවරයක් නැතුව. අපි භාවනා කරන්න පොරගන්නවා ප්‍රතිසම්මිශ්‍රිත සීලේ නැතුව. ඉතින් මේවා කරන්න ගියාම වෙන්නේ මොකද්ද? ඒ කර මේ කෝච්චියක් කෝච්චි පාරේ බස් එකක් ගෙනියන්න හදනවා වගේ ඉතින් දඩබඩස් තමයි. ඉතින් මේ මනුස්සයර පේන තියෙන්නේ මේ භාවනා කරන්න ගියාම හරියට කරදරෙන්නේ. ඉතින් කිනෝ මේ වැඩ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේගෙන්නේ. හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේගෙන්නේ එක නෙවෙයි තියෙන්නේ. ඒ ගමනට යනකොට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික භාවනාවෙන් පමණ සම්පූර්ණ වෙන්නේ. සර්වඥාන්සේ සාරාංශික කල්පලක්ෂයක්ම ගෙපිරුම් පුරලා භාවනාවෙන් අපි ආරම්භය ලබා දෙනවා. පින්ලා දෙනවට කර හැකි කියලා. ඒක දියුණු වේගට එනවනම් එයා පොඩ්ඩක් නතර වෙලා මොකද භාවනා නතර කළා නෙවෙයි වටපිට සකස් කරලා බලන්න ඕනේ. ඒකට අවශ්‍ය පසුබිම අවශ්‍ය අඩුම කැඩුම ටික සකස් කරන එක තමයි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. බුද්ධෝත්පාද කාලයක නොවි අපිට භාවනා කරන්න බැරිකමක් නැහැ. අමාරු ටෙක්නික් එක නැති වෙන්න පුළුවන්. භාවනා කරන්න හරියන්නේ නැහැ. මොකද පරිසරය නැහැ. දැන් අපිට බුද්ධෝත්පාද කාලයක් වෙලත් අපි මේ ආජීවය ගැන සලකන්නේ නැත්නම්, ඉන්ද්‍රිය සංවරය ගැන සලකන්නේ නැත්නම්, ප්‍රතිසන්නිසිය ගැන සලකන්නේ නැත්නම් ඇටයක් ගෙනියලා ගලක් උඩ බල කරන් හදනවා. ඇටි සජීවීකම තිබුණට කද්දාකත් මුල් බහින්නේ නැහැ. ඒ මුල් බැහිම සඳහා බුදුහාමුදුරුව වෙනම බණ කියන්නේ ඒක කියන උඹලගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරපළා පාවිච්චි කරලා මෙන්න මේ වගේ දේවල් ටික පරිශං කරලා ඒ ශිල්පද සීල විතරක් නෙවෙයි ආජීව පාරිශුද්ධ සීලේ ප්‍රතිසන්නිස්සිත සීලේ ඉන්දිය සංවර සීලේ වගේ දේවල් වලින් අනුග්‍රහ නොකළොත් හිතයට වැඩිය ජීවිතය අමාරුවටපත් වෙනවා. හිතයට වැඩිය ගැටුම් ඇති කරනවා. හිතයට වැඩිය ලෙඩ රෝග ඇති කරනවා. ඒ නිසා ඒව හොඳ ලකුණු නමුත් ඒවට පිළියම් තියෙන්නේ කල්පනා කරන්න මේ අපේ සම්ප්‍රදාය හරහා ਸਰවචනංශ මෙහිම දීපිතයක්. ඒ නිසා මේ වාගේ මේ ආජීවි සකස් කරගන්න වැඩ තමයි පාවිච්චි කරන ප්‍රතිපිලිබඳව ඇවතුම් පැවතුම් හා ඉන්ද්‍රයන් පිළිබඳව සංවර භාවය ඇයි මේක ඉන්ද්‍රයන් අසංවරයට නොකියන්නේ කියලා ප්‍රශ්නයක් නගන්න ඉඩ තියෙනවා. ඔය බණ කියන්න ඕනේ අපි ටිකක් හරි ඉන්ද්‍රිය සංවරගතකම් තියෙන නේද? ඇයි අපිට ඔය බණ කියන්නේ ඔවා කියන්න ඕනේ ඉන්ද්‍රයන් අසංවරයට නේද කියලා? දාහකවත් නැහැ. මේක යන්තම් හරි තේරෙන්නේ මේකට දැනටමත් හිත යොදලා තියෙන දැනටමත් ඉන්ද්‍රිය සංවරයට හිත යොදපු අයමයි. දැනටමත් ප්‍රතිසන්නිස සීලය පිළිබඳව හිත යොදපු අයමයි. දැනටමත් මේ ආජීවයේ පිළිබඳ හිතපු අය විතරයි මොකද භාවනා කරන මනුෂයා නැවත නැවතත් තමන්ගේ ජීවිතය පිළිබඳව පුනරාවලෝකනය කරන. එයාට ප්‍රස්තාව වැඩි මේ වගේ සර්වචනංශයෙන් පෙන්නපු අර සාසනික ලක්ෂණ අනුව හැඩගැහෙන්න. ඒ නිසා මේ බණ ගල්ලුඩ තැම්පත් කරලා හරියන්නේ නැහැ සරුපලෝකෝණ තැම්පත් කරන්න. ඒ වගේ මේම කරන කෙනා මන ආහන ගමන් භාවනා කරන ගමන් කල්පනා කරන්න ඕනේ මට මේ වැනි අවුරුදු 2600ක් පරණ සාසනයක මෙන්න මේ වගේ කාර්යභාරයක් මේ වගේ භූමිකාවක් මට හම්බෙලා තියෙනවා නම් ඒක ඇත්තටම සංසාරේ ගම්බෙච්ච විශාල ආශිර්වාදයක් හරියට දන්ත ධාතුන් වහන්සේගේ වත හම්බුණා වගේ. එචා මේ වගේ වෙනකොට නොපැකිල ඒ ආජීව සම්බන්ධ කොටසුත් භාවනා සම්බන්ධ කොටසුත් ලදලද අවස්ථා විදිහට යන්න හදන එක තමයි සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිශ්ශතෝ කියලා කියන්නේ. එයි අපරිම අවස්ථාව ගන්නවා. දක්ෂ වෙන්න ඕනේ අනලස් වෙන්න ඕනේ සම්පජඤ්ඤේ නුවණින් කල්පනා කරන්න ඕනේ සත්‍යමත් වෙන්න ඕනේ. එතකොට ඒක හර සරුපලයක ඇට දැම්ම වගේ පැලවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මහසි සාදෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ 2500ක් සාසනය පැවතුනේ අන්න එහෙම හිතේ විනියගේ පපුවේ මිස චෛත්‍ය වල නෙවෙයි. පෙරහැර වල නෙවෙයි. පූජනීය ස්ථාන වල නෙවෙයි. එහෙම සාසනික දැනුමත් අපකප්ප වෙලා වැඩ කරන ගමන් තමයි තේරෙනවා මට යමක් කළ හැකි තම කරන දේ ප්‍රතිඵල තියෙනවා කියලා අන්නේ එවැනි ඒ සීල අධිශීල කරන සමාචිත්ත භාවනා අධිචිත්ත භාවනා කරන ප්‍රඥා භාවනා ආදි ප්‍රඥා කරන මනසගේ පපුවේ මිස සාසන වෙන කොහෙවත් නැහැ. ඒක නිසා ඩිංගිත කරද මනත් එතමන යන දැනනනම් මේ පැත්තට ඒ භාවනා පැත්තෙමුත් ආජීවයේ පැත්තෙමුත් සකස් කිරීමෙන් අර බාහිර ජන විඥානයේ පද විශාල ශාසනයත් තමන්ගේ ශාසනයත් අලුත් වෙට පටන් අර ගන්නවා. මේ කාරණේ මන්ට දැන් ඉදිරියට තියෙන භූමිකාව මොකද්ද කියලා හරියට වටහා ගත්තොත් මට නිතරම මතක් වෙන්නේ සර්වඥාන්සේ වැඩ ඉන කාලේ ජේතවනාරාමයේ හිටියත් එකයි අද මේ ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ හිටියත් එකයි. මේක තේරුම් ගත්තේ නැත්තම් තමයි හිතන්නේ බුදුහාමුදුරන් ළඟ හිටියොත් ලේසි වෙයි බුදුහාමරෝ නැති නිසායි බැරි වුණේ කියලා මම තන්නේ කර හුදු ප්‍රමාද කතා. තමයි යම් දවසක මේ හම්බෙච්ච දුහරේ හම්බෙච්ච මේ භූමිකාව හරියට තේරුම් ගන්න කටයුතු කරන්න පටන් අරගත්තොත් මම ඊයේත් මතක් කරා වගේ එදාට වැඩිය අද තියෙන ලොකු අවශ්‍යතාවයක් මේ ශාසනය දිගට පවත්වාගෙන යෑමේදී. ඒ නිසායි මේ භාවනා කරන අයටම මේක මතක් කරලා තියෙන්නේ. මොකද මේ සරු භූමිය තමයි මේ ඇට පැලවෙන්නේ. ඒ නිසා තව තවත් උනන්දු වෙලා සතියක් වඩන්න සමාධියක් වඩන්න ප්‍රඥාවක් වඩන්න වඩනකම හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මම ඊට වැඩිය අද ඉන්දිය සංවරයක ඊට වැඩිය අද ආහාර ඇඳුම් ieval dorwal බෙහෙත් පිළිකර පිළිබඳව ප්‍රතිසන්නිස්ස සීලය ඒ වගේම ඇවතුම් පැතුම් වල යම් වෙනසක් ඇති කිරීම සඳහා මට ඊට ප්‍රස්තාවක් ලැබුණොත් ඒ සඳහා කළ යුතු ඒ කලමනා කටයුතු කරන්න දෙසරයක් කල්පනා කරන්න. දෙසරත් ප්‍රමාණතු ඉදිරියට යන්න එහෙම නැත්නම් සද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙන්න, පත්විච්ච කුසල ඡන්දයක් අධිමුඛයක් බවට පත් වෙන්න අද මේ අරිවංශ සූත්‍ර ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීමුදා වේවා කියන ප්‍රාර්ථනාව.